සුබෝ දෑසනක් සියලු දෙනාටම ගරු මෙත්තේ අමතුමාලා සියලු දෙනාගේ බොහොම ගෞරවයෙන් ඉල්ලනෝ කාලය ගැන හිතලා අනියා පත්‍රය අනුකූලව කටයුතු කරමු කියලා මුලින්ම ජනාධිපතිවරයාගෙන් ලැබෙන සන්දේශ A 2024 ජූලි මාස 22 දින ගරු මහින්දයාපා අභිවදන මෙත්තුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂා ආඥා පනත 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂා ආඥා පනතේ 12 වෙනි වගන්තියේ මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සීලම සමාජිකයන් එහි දෙවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවන් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21-2 වගන්තිය සමග කියව යුතු 2-3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙවුන් දැනුම් දෙමි. මේට හිතවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන B ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණඥයන්ගේ ආයතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113-2 ප්‍රකාරව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට මතු පළවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සමාජිකයන් වශයෙන් ගරු කථානායකතුමා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු කනකහෙරත් මැතිතුමා, ගරු DV චානක මැතිතුමා, ගරු උදේකම්මන්පිල මැතිතුමා, ගරු ජයන්ත සමරවීර මැතිතුමා, ගරු නාලක බණ්ඩාර කෝට්ටේකොඩ මැතිතුමා, ගරු DV වීරසිංහ මැතිතුමා, ගරු මහාචාර්ය චරිතහෙරත් මැතිතුමා, ගරු ලලිත් වර්ණකුමාර මැතිතුමා. ලිපිනයකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන මැතිතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ප්‍රතිසංවිධාන සහ ජාතික සමගිය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ කියා යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද වාර්තාවේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා යාපනයේ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්තහ සෞඛ්‍ය මාත්‍යතුමා,
2022-2023 වර්ෂය සඳහා සීමා සහිත ලංකා පොස්ට්පේඩ් සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විදේශ කටයුතු අමාත්‍යතුමා,
2023 වර්ෂය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමා,
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා එනර්ජි පෞද්ගලික සමාගම වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමා,
2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පොලිසියේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආරක්ෂා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිමවල කාරක සභාවේ වාර්තා එම කාරක සභාවේ සභාපති ගරු ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී යොමු කරන ලද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාරක සභා වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු වීරසේන ගමගේ මැතිතුමා. ගරු මන්ත්‍රීතුමා නැත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රස්සංක 1 ගරු නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහත්මයා
අහන්න අහනවා. ගරු කථානායකතුමනි,
ගරු සෞඛ්‍ය මාත්‍යතුමාගෙන් ඇසීම.
ගරු කථානායකතුමනි, ප්‍රශ්නය A1 ඔව් 2/1981 දිනෙහි රජයේ මිනින්දුව විසින් සකසන ලද 34.5 පිඹුරට අනුව සම්පූර්ණ ඉඩම් අක්කර 58.4 කින් ඉන්න අක්කර 25ක් පමණ අනවසර පදිංචිකරුවන් ඇත. ආයන්න 1 අක්කර 25ක් පමණ, ආයන්න 2 පවුල් 201ක් පමණ, ආ3 ඔව් මහනුවර අධිකරණයේදී නඩු කටයුතු සිදු කෙරේ. 4 ඔව් 5 ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වතු ආයේ ශේෂ්ඨ අංක 9 B කොටසින් අක්කර කාමාර්ග බුමු ප්‍රමාණයක් පර්චස් 7 බැගින් අනවසර පදිංචි කරුවන් අතරින් එකකතාවේ පළකුරු ලබන කොටසකට බෙදා දීමට සැලසුම් කරමින් පවතී. ඇය යන්න පැන නොනගී.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නය අපි ඉදිරිපත් කරන්නේ අතරම මහනුවර මහරෝහලේ තිබෙන ප්‍රධානතම ගැටලු කීපයක් අරඹයක්. ඒකෙදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහනුවර මහරෝහලේ ප්‍රධාන වශයෙන්ම හෘද කැතීටරකරණ යන්ත්‍ර දෙකක් තිබිලා තියෙනවා. නමුත් දැන් ඇත්තම එකයි ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ එන්ජියෝග්‍රෑම් සඳහා යොදා ගන්න මේ යන්ත්‍ර දෙකෙන් එකක් ක්‍රියාත්මක වන තත්ත්වයේ තුල දැනට පොරොත්තුලේ කියන 9000කට අධික පිරිසක් ඉන්නවා. මම මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේදී කීප අවස්ථාවකම විමසීම් කළා. හේතුව තමයි හෘද සැත්කම් ඇත්තටම ප්‍රමාදයේ නිසා මේ හෘදයේ ඒ බ්ලොක් ඇති වෙන තත්ත්වයේ තුල කවුරු හරි අපේ මහනුවර තදාසන ප්‍රදේශයේ කෙනෙක් හෘදයාබාධයකින් මැරුණාට පස්සේ තමයි අපි දන්නේ, මරණ පරීක්ෂණයෙන් තමයි තේරුම් යන්නේ මේක මේ හෘදයාබාධයක් නිසා තමයි මිය ගිහලා තියෙන්නේ කියලා. මම මේ මැරෙන මිනිස්සු සහ ජීවත් වෙන අය වෙනුවෙන් ඉල්ලීමක් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කරුණා කරලා මේ මහනුවර මහරෝහලේ හෘද කැතීටර කරන අංශයේ තිබෙන යන්ත්‍ර දෙකෙන් එකක් ක්‍රියාත්මක වෙන්නේ ඇත්තටම ඉතාමත්ම දුෂ්කරතා මැද. පේරදෙන සිරිමාව බණ්ඩාරනායක අමාරෝහලේ තියෙන යන්ත්‍රය සතියකට එකපාරයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරන කරුණාවෙන් මේ 9000කට අධික ප්‍රමාණයක් මේ හෘද සැත්කම් බලාපොරොත්තු වෙමින් ඉන්න අයගේ මේ කැතීටර කරන යන්ත්‍රය අලුත් යන්ත්‍රයක් ලබා දෙන්න කියලා ඉල්ලීම නැවතත් කරනවා. මේකට විසඳුමක් අදාහරි පිළිතුරක් වශයෙන් දෙන්න කියලා ඉල්ලීම කරන්නේ.
හොඳයි ගරු මන්ත්‍රීතුමා. ආණ්ඩුවක් සමඳයක තමයි.
දැන් මේ කාරණා පිළිබඳව කඩ නියෝජ්‍ය කතානායකතුමනි අමිතුමාගේ අවධානය යොමු කරලා උත්තර ලබා දෙන්න කාට.
හොඳයි ගරු
මන්ත්‍රී. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්තම මේකත් මධ්‍යම පළාතේම ස්කෑන් යන්ත්‍රය, කියන්නේ MRI ස්කෑන් යන්ත්‍ර දෙකයි තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට මහනුවර ජාතික රෝහලේ තියෙන ස්කෑන්, කියන්නේ MRI ස්කෑන් යන්ත්‍රය දැන් අවුරුද්දක් තිස්සේ කැඩිලා තියෙනවා. මම කීප වතාවක්ම මේ පිළිබඳව මතක් කිරීම කළා. ඒ වගේම තමයි සිරිමාව බණ්ඩාරනායක ළමා රෝහලේ තිබෙන මේ MRI ස්කෑන් යන්ත්‍රය දැන් අවුරුදු 4ක් තිස්සේ බිඳවැටලා තියෙන්නේ. එතකොට මේ පුංචි ළමයි රිජ්වේ ආර්යා ළමා රෝහලට ගේන්න වෙලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒක ඉතාම දුෂ්කර වැඩක්. ඔබතුමා දන්නවා මේ සැත්කම් කරන්නේ නිර්වින්දනය කරලා මේ දරුවන්ව කොළඹ රඳවාගෙන තියාගන්න වෙනවා මේ දෙමව්පියන්ට. ඒ නිසා මම ඉතාම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා මේ MRI ස්කෑන් යන්ත්‍ර දෙක සම්බන්ධයෙන් රජය මීට වඩා අවධානයක් යොමු කරන්න කරුණා කරලා අපිට ආරංචි ලැබෙනවා වවුනියා වගේ ප්‍රදේශයකට මේ වගේ යන්ත්‍ර අලුතෙන් ගේන්න යනවා කියලා. අපි ඒකට කිසි විරෝධතාවයක් නැහැ. හැබැයි යාපනයේ මහරෝහලේ මේ යන්ත්‍ර තිබෙද්දිත් ඒ ජනගණත්වය දිහා බලද්දිත් මහනුවර මධ්‍යම පළාතේම මේ MRI යන්ත්‍ර දෙක ක්‍රියාත්මක වන තත්ත්වයට පත් කිරීමට කඩිනමින් කටයුතු කරන්න කියලායි මම සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලීම කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒකේ පිළිතුරයි මට අවශ්‍ය වෙන්නේ අද.
හොඳයි බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරමු. ප්‍රශ්න අංක දෙක ගරු බුද්ධික පත්‍රණ අමාත්‍යතුමා අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසින්න.
ගරු කතානායකතුමනි, මම දෙවැනි ප්‍රශ්නය අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු බුද්ධික පත්‍රණ මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු අයන්න 1 ඔව් අයන්න 2 පැවති ගොඩනැගිල්ල 2013 වර්ෂයේ වන විට වසර 80ක් පමණ පැරණි තනිමහල් ගොඩනැගිල්ල කූව අතර එම ගොඩනැගිල්ලේ යකඩමල හා අලුත් පෙඩිය අකර භාවිතයට ගත නොහැකි තත්ත්වයට අබලන්න තිබූ බැවින් කඩා ඉවත් කර නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. අයන්න 3 පිළිතුර 2013 වසරේ අගභාගයේදී ඒ කඩා ඉවත් කර ඇත. ආයන්න 1 පිළිතුරු නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 118.8 කි. 2 පිළිතුරු මුල් අධියර යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මගින් රුපියල් මිලියන 50ක මුල්‍යාධාර ලබා දී යුද හමුදා ශ්‍රමදායකත්වයේ ලබාගෙන නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකිරීම මෙහෙයවා ඇත. පසු අධියර සඳහා අමාත්‍යාංශ ජාතික අයවැය ප්‍රතිපාදන මගින් මුදල් සපයා ගැනීමට නියමිතව ඇත. තුන පිළිතුර ඉතිරි වැඩ සඳහා 2016 දී පිළියෙල කරන ලද ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 172ක් පමණ වූ අතර එවකට තිබූ ප්‍රතිපාදන තත්ත්වය සැලකා 2017 වර්ෂයේදී ශ්‍රවණාගාරයේ දෙක අධියරයේ ඉදිකිරීම කටයුතු සඳහා ජාතික අයවැය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 44.1ක් ප්‍රතිපාදන ලබා දී එම කොටස මේ වන නිම කර ඇත. අවසන් අධිර ඉදිකිරීම සඳහා 2024 ප්‍රතිපාදන සීමා වී ඇති බැවින් ඉතිරි ප්‍රතිපාදන 2025 වර්ෂයේදී වෙන්කර දීමට නියමිතව ඇත. හතර පිළිතුර නැත. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දී ඇති රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන උපයෝගී කරගෙන අධිරේ පළවෙනි අධිරේ ඉදිකිරීම ඕන් විසින් මෙහෙවා ඇත. පහ අදාළ නොවේ. ඈ පිළිතුර නව ස්මරණ ශාලාවේ ඉදිකිරීම් වලින් මේ වෙනිදා 70%ක් පමණ නිම කර ඇත. දෙක පිළිතුර 2025 අවසානයේදී පමණ ඉතිරි ප්‍රමාණය නිම කිරීමට අපේක්ෂිතය. තුන පිළිතුර ප්‍රතිපාදන සලසා ගැනීමට තිබූ දුෂ්කරතා එම ඉදිකිරීම් ප්‍රමාද වීමට හේතු විය. ඈ යන්න අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ තිබුණු පැරණි ගොඩනැගිල්ල ඇත්තටම උපාලි විජේවර්ධන මැතිතුමාගේ පවුලේ උදවිය තමයි ගොඩනගලා තිබුණේ. ඔබතුමා 2010 හෝ ඒට ආසන්න වකවානුවක අධ්‍යාපන ඇමතිවරයා විදිහට තෑගිවෙතා දින උත්සවයට ඇවිල්ලා රාහුල විද්‍යාලය සම්බන්ධ වුණෙත් මේ ගොඩනැගිලි 2010 හෝ 2008-09 වකවානුව. ඉතින් දැන් මේ ගොඩනැගිල්ල කඩලා අවුරුදු 10කට ආසන්න කාලයක් වෙනවා. 2025 මුදල් ලැබෙන බව තමයි රාහුල විද්‍යාලයේ මේ ප්‍රධාන ශාලාව වෙනුවෙන් සඳහන් කරේ. දැනටමත් රාහුල විද්‍යාලය රාහුල පාගමන වෙනත් ක්‍රමවේද ඔස්සෙත් යම් මුදල් ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. මම දැක්කා නිපලක් ආයතනයේ රාජබෝව හේවබෝල මැතිතුමත් මේක වර්ණ ගන්නන්න අවශ්‍ය ඒ වර්ණ ලබා දෙන්නම් කියලා එදා ප්‍රකාශයටපත් කළා. මේ රටේ තුන්වෙනි පුරවැසියා අපේ කතානායකතුමා අධ්‍යාපනය ලැබූ පාසල, මම අධ්‍යාපනය ලැබූ පාසල, SM මරික්කාර් මන්ත්‍රීතුමා අධ්‍යාපනය ලැබූ පාසල, මීට කලින් ඩිව් ගුණසේකර මැතිතුමා අධ්‍යාපනය ලැබූ පාසල. එහෙම බලනකොට මේ ප්‍රධාන ශාලාවක් අද රාහුල විද්‍යාලයට නැහැ. ඒ නිසාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බරපතල තත්ත්වයකට මුහුණ දීලා තියෙන විදුහල්පතිතුමියත් අධ්‍යන අනධ්‍යන කාර්යමණ්ඩලය. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා 2025 මුදල් ප්‍රතිපාදන වෙන් කරන අතරේ 2024 වෙනුවෙන් මේකේ වැඩ කටයුතු මුල පුරන්න යම්කිසි මුදලක්, විශාල මුදලක් නෙවෙයි, අධ්‍යාපන අමාත්‍යාංශයේ යම්කිසි වැය ශීර්ෂයකින් යම්කිසි මුදලක් වෙන් කරන්න පුළුවන් නම් මේක මේ රුහුණේ අධ්‍යාපනය වෙන්නේ. මොකද රාහුල විද්‍යාලයට ලබන අවුරුද්දට අවුරුදු 100ක් සම්පූර්ණ වෙනවා. 1925 මැයි මාසේ පළවෙනිදා පරාක්‍රමබාහු විද්‍යාලය නමින් මේක ආරම්භ වුණා. දැන් ලබන අවුරුදු 100 වස මෙහෙම ප්‍රධාන ශාලාවක් නැතුව සමරන්නටත් බැහැ. දරුවෝ 5000කට වඩා අධ්‍යාපන ලබන පාසලක් විදිහට මම ඔබතුමාගෙන් අහනවා ගරු අධ්‍යාපන අමාත්‍යතුමා, යම්කිසි මුදලකින් අඩුම ගානේ මිලියන 10කින් හරි මිලියන 15කින් හරි මේක මේ අවුරුද්දේ අපිට මේ ඉනිෂියේට් කරන්න, ආරම්භ කරන්න යාලි වැඩ ලබා දෙන්න පුළුවන් නම් ලොකු පිනක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යංශයේ ගොඩනැගිලි සම්බන්ධ වැසීෂයේ යම් මුදලක් ඉතිරි වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම පැකිලීමකින් තොරව ඒක ලබා දෙන්න.
හොඳයි. දෙවැනි අතුරු ප්‍රශ්න.
සුදි. ගරු කතානායකතුමනි, මම දෙවැනි ප්‍රශ්නේ අහනවා. දෙවැනි ප්‍රශ්නේ මම පොඩ්ඩක් පාසලටම කේන්ද්‍රගත වෙන්නේ නැතුව ඔබතුමන් අහනවා. මේ ඇත්ත වශයෙන්ම පාසල්වල ගුණාත්මක යෙදවුම් වලට වෙන්වන මුදල මේක සමහර අවුරුදු වල ලැබෙනවා, සමහර අවුරුදු වල ලැබෙන්නේ නැහැ. ජාතික පාසල් නම් මොකක් හරි ක්‍රමයකින් මේක සිද්ධ කරනවා. පළාත් සභා පාසල් වලට මේ යම්කිසි මට්ටමින් පාසල් මට්ටමින් යම් මිලදී ගැනීම සඳහා යොදවන මුදල එය ඉතා අඩු මුදලක තියෙන්නේ. ශක්තිමත් ආදිශිෂ්‍ය කණ්ඩායමක් ඉන්නවා නම්, ශක්තිමත් දානපතියන් ඉන්නවා නම්, ජනප්‍රිය පාසලන් නම් දරුවෝ ඇතුළත් කරනකොට හරි අවශ්‍ය යම් යම් ප්‍රතිපාදන සහ යම් යම් බඩු භාණ්ඩ භෞතිකව ලබා ගන්න පාසල් වලට පුළුවන්කම තියෙනවා. අධ්‍යාපනයේ භෞතික සම්පත්, මානව සම්පත් වගේම භෞතික සම්පත් වල ගුණාත්මක සංවර්ධනය සඳහා මේ ගුණාත්මක යෙදවුම් සඳහා යොදන මුදල පිළිබඳව මේ අවුරුද්ද බැරි නම් දැන් ඔබතුමාගේ අර වැඩේට මේ අවුරුද්දේ හරි සල්ලි ටිකක් ඉල්ලුවට මම අසාධාරණ වෙන්නේ නැහැ. මේ වැඩේටත් මේ අවුරුද්දේම දෙන්න කියන්නේ. එහෙම කියන එක ඉච්චර සාධාරණ නැහැ නේ. ඒ නිසා ලබන අවුරුද්දේ ඔබතුමාලගේ මුදල් ප්‍රතිපාදන පාසල් වලට, පළාත් සභා පාසල් වලට වගේම ජාතික පාසල් වලට වෙන් කිරීමේදී ගුණාත්මක යෙදවුම් සඳහා යොදවන මුදල නැත්තම් මේ දෛනික පාසල් වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න වෙන් කරන මුදලේ යම් ප්‍රමාණයකින් ඒ පාසල් වල වර්ගීකරණය අනුව යම් ප්‍රතිශතාත්මක වැඩි කිරීමක් කරන්න පුළුවන්ද? මොකද රුපියල අව ප්‍රමාණ වීම සහ ඒ අදාළ මිලදී ගැනීම වල ගන්නේ වැඩිකම නිසා.
නියෝජ්‍ය කතානායකතුමනි, සාමාන්‍යයෙන් ගුණාත්මක යෙදවුම් සඳහා ජාතික පාසලට අධ්‍යාපන අමාත්‍යාංශය මගිනු, එවාගෙම පළාත් පාසලට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා වෙන්වන මුදලින් තමයි ගුණාත්මක යෙදවුම් කරන්නේ. ඊට අමතරව ලෝක බැංකුව ආධාර වැඩසටහන යටතේ යම් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඊටත් අතිරේකව 2025 ආරම්භ වෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ GPE ප්‍රොජෙක්ට් එක යටතේ ව්‍යුහාත්මක වෙනස්කම් සඳහාත් ආසියානු සංවර්ධන බැංකුවේ වැඩසටහන යටතේ ගුරුවරුන්ගේ පුහුණුව සඳහාත් එවාගෙම ගුණාත්මක යෙදවුම් සඳහාත් අපිට යම් මුදලක් වැය කරන්න පුළුවන්. ඒව දැන් අපි ඇස්තමේන්තුගත කරගෙන යනවා. ලබන අවුරුද්දට අපි ඒ ආයතනවලට ඒ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා
බොමිසුතේ දලසලා පෙරමතවා
ඉතාම කෙටි පැහැදිලි කර ගැනීමක් දරු ඇමතුමනි. බුද්ධික පතර මන්ත්‍රතුමා රාහුල විද්‍යාලය පිළිබඳ මතු කරපු කාරණාව ඉතාම වැදගත් සාධාරණ කාරණාවක් ඔබතුමා වැදගත් උත්තරයක් දුන්නා. ඒ වගේම ගරු ඇමතුමනි, ඔබතුමත් නිරීක්ෂණය කරා මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය 3400ක් දරුවෝ අධ්‍යාපනය ලබන ඉතාම කෙටි කාලෙකින් ජාතික මට්ටමේ ප්‍රගතියක් කීර්තියක් අත්කරගත්තු පාසල 2013 ආරම්භ කරපු ගොඩනැගිලි දේශනාගාරය ඇතුළු ගරු ඇමතුමනි මූද ආශ්‍රිතව තියෙන පාසල ඒක අතරමඟ නතර වුණා 2015. දැන් 40%ක පමණ ආසන්න ගොඩනැගිලි වල ඉදිකිරීම් වලින් 40%ක් වැඩ කළ ඉවරයි. ඒ නිසා දරුවන්ට රැස් වෙන තැනක් නැහැ. ඔබතුමා ඉතාම සංවේදී වුණා ඒක දැකපු දවසේ. ඒ නිසා මේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ තියෙන මේ බරපතල ගැටලුවටත් කඩිනමින් විසඳුමක් ලබා දෙන එක මම දන්නවා. ආර්ථික ප්‍රශ්නේ ලබා දෙන එක ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.
ඒකතා නායකතුමනි, මම නිරීක්ෂණ චාරිකාවක් කළා ගරු රලසලා මෙතුමා සමග මේ අපේ සභානායක කාර්යාලයට නිලධාරීන් ගෙනල්ලා අපි ඒ සඳහා අධීර යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් කළා. මේකට CCB ආයතනයත් සම්බන්ධයි. නමුත් මේ අවුරුද්දේ තිබුණු ප්‍රතිපාදනත් එක්ක ඒක අධීරණ යටතුනත් විශාල මුදලක් වෙන් වෙනවා. ඒක නිසා අපි ඒ ඇස්තමේන්තු කළ තියෙන අධීර යටතේ වෙන් කරන්නව මුදල් 2025 වර්ෂයෙන් ඔබට වෙන් කිරීමට කටයුතු කරනවා.
හරි, බොහොම ස්තුතියි. ගරු UK සුමිත් උඩුකුමාර මහත්මයා ප්‍රශ්නාංක 3 අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීම අහනවාද?
අහනවා.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා.
සුමිත් උඩුකුමාර. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු සුමිත් උඩුකුමාර මහත්මයාගේ ප්‍රශ්නෙට පිළිතුරු ආයන්න එක පිළිතුර ත්‍ෘතිකහ වෘත්තීය අධ්‍යාපනයේ කොමිෂන් සභාවේ ලියවන්ජ කර ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හෝ ආයතන සංඛ්‍යාව 1615 කි. ආයන්න 2 පිළිතුර රාජ්‍යංශ ආයතන 632යි, පෞද්ගලික ආයතන 910යි, රාජ්‍ය නවන සංවිධාන 52යි, පුණ්‍ය ආයතන 21යි. 3 රාජ්‍යංශ ආයතනවල පාඨමාලා 3841යි, පෞද්ගලික ආයතන පාඨමාලා 3029යි, රාජ්‍ය නවන සංවිධාන ආයතන පාඨමාලා 175යි, පුණ්‍ය ආයතන පාඨමාලා 97යි. ආයන්න පිළිතුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඕ ආයතන වසර 2 කාලයක් සඳහා ලියාපදිංචි කරනු ලබන අතර වසර 2කින් 2කට ලියාපදිංචි අලුත් කරගත යුතුය. ආයන්න 2 පිළිතුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල හෝ ආයතනවල ලියාපදිංචි දීර්ඝ කිරීම රාජ්‍ය හා පෞද්ගලික අංශ ලෙස කොටස් 2කට සිදු කරනු ලබයි. රාජ්‍ය ආයතනවල පාඨමාලා ගන්න 6 දක්වා රුපියල් 3000ක්ද, පාඨමාලා ගන්න 6 දක්වා සිට 10 දක්වා 5000ක්ද, පාඨමාලා ගන්න 10කට දෙන්න රුපියල් 7500ක්ද අයකරුන් ලැබේ. පෞද්ගලික ආයතනවල පාඨමාලා ගන්න 3 දක්වා රුපියල් 5000ක්ද, පාඨමාලා ගන්න 3 සිට 6 දක්වා 8000ක්ද, පාඨමාලා ගන්න 6 සිට 10 දක්වා 10000ක්ද, පාඨමාලා ගන්න 10කට වැඩි නම් රුපියල් 10000ක් සහ එක් පාඨමාලා සඳහා අමතරව රුපියල් 2500කින් අයකරුන් ලබයි. විදේශ සුසුකම් සඳහා සහතික නිකුත් කරන ලබන ආයතනවල ඉහත ආයත ක්‍රීම් වලට අමතරව එක් පාඨමාලාවක් සඳහා රුපියල් 5000ක් බැගින් අය වේ. ඉහත සඳහන් අය ක්‍රීම් සඳහා ත්‍ෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර එම අනුමැතිය චක්‍රලේඛන අංක NVQ 0.7023 ලෙස TVC වෙබ් අඩවිහි දක්වා ඇත. අදාළ නොවේ.
බොහොම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා අතුරු ප්‍රශ්න අහනවද?
දලස්කරු ඇමතුමා හිට ඇමතුමා ඉල්ලා තියෙන ප්‍රශ්නයක්.
තලසලා ප්‍රමතුමා.
ගරු ඇමතුමනි, මම මේක ප්‍රශ්න යොමු කරන්නේ මේ මේ විෂයට අදාළටත් වඩා සභානායකතුමා විදියට ජාතික මට්ටමින් වැදගත්කමක් වෙනවා කියලා කියන කාරණාවක් මත පදනම් වෙලා. ගරු ඇමතුමනි, මේ දැන් මීට අවුරුද්දකට පමණ පෙර කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරා ජනාධිපතිවරණයේ අපේක්ෂකගේ අප මුදල් පිළිබඳව සංශෝධනයක්, මේ සංශෝධන ඉදිරිපත් කරේ මැතිවරණ කමිෂන් සභාව විසින්. ඒක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ඉදිරිපත් කරපු සංශෝධනය. ඒ සංශෝධනයේ 1981 අංක 15 ධාරණ පනත ප්‍රකාරව දැනට ජනාධිපතිවරණයේදී අය කරනු ලබන්නේ පිළිගත් දේශපාලන පක්ෂයකින් නම් රුපියල් 50,000ක්, ස්වාධීන අපේක්ෂකකින් නම් 75,000ක මුදලක් පමණයි. මැතිවරණ කමිෂන් සභාව යෝජනා කරේ මේ මුදල මිලියන 25ක් කරන්න, ලක්ෂ 20 සමාවෙන්න, ලක්ෂ 25ක් කරන්න පිළිගත්තු දේශපාලන පක්ෂයකින් නම් සහ ස්වාධීන අපේක්ෂකකින් නම් ලක්ෂ 30ක් කරන්න. ඒ දෙදෙනාගෙන්ම නොගෙවන ලක්ෂයක් බැගින්, කියන්නේ ලක්ෂ 26යි ලක්ෂ 31යි. ඒක ඉතාම වැදගත් යෝජනාවක්. ඔබතුමා දන්නව ගරු කතානායකතුමනි, ගිය වර මැතිවරණයට අපේක්ෂකෝ 35 දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ ප්‍රධාන දෙදෙනාගේ ඇරෙන්න අනිත් සියලු දෙනාගේම අප මුදල් රාජසන්තක වුණා. දැන් මේ ජනාධිපතිතුමනි දිහා බැලුවෙන් පස්සේ ඒක 80ක් 85ක් වෙන්නත් පුළුවන්. එසයි කිසිම පදනමක් නැතුව මේ ආකාරයෙන් ඉදිරිපත් වෙන එක වගේම අතිවිශාල මුදලක් ගරු සභානායකතුමනි වැය වෙනවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු සියලු කාරණාවලට. ඡන්දේ ගණන් කිරීම සඳහා ගරු නියෝජක කතානායකතුමනි ඒ වගේම විශාල කාලයක් වැය වෙනවා. එනිසා මම ඔබතුමන් ඉතාම ගෞරවයෙන් මේ ඉල්ලා හිටින්නේ, බලාපොරොත්තු වෙන්නේ මේක අර ප්‍රොක්සි පාටිස් ඉදිරිපත් වීම වැළක්වීම විතරක් නෙමෙයි, මේකෙන් වෙන්නේ ජාතික ධනය විශාල වශයෙන් ඉතිරි කර ගැනීමක්. ඒ වගේම මේ දැනට තියෙන අප මුදල් ගරු කතානායකතුමනි 81 අවුරුදු 43කට පෙර තමයි මේ 50,000 යෝජනා වුණේ, 75,000 යෝජනා වුණේ අවුරුදු 43කට පෙර. එනිසා අද මුදලේ වටිනාකම දිහා බලලා රාජ්‍ය භාණ්ඩාගාරයටත් මේක විශාල පිටුවහලක් කියලා කියන විශ්වාසයෙන් මේ යෝජනාව කඩිනමින් මම හිතනවා ආණ්ඩුව විදිහට ප්‍රතිපත්ති මේ තීන්දුවක් ගත්තොත් මේ ඉදිරි කාල සීමාව තුළදී වුණත් මම කියන්නේ දැනට 22 වෙනි සංශෝධනයට තියෙන හදිස්සිය ඇතමුන්ට වඩා මෙවැනි දෙයකට වැඩගත් අර්ථවත් දෙයකට බරක් තියුවොත් මම හිතනවා ඒක රටට විශාල ශාන්තියක් වේවි. විශේෂයෙන්ම ජනාධිපතිවරණය කාර්යක්ෂම සහ ඵලදායී විදිහට පවත්වාගෙන යන්නටත් විශ්වසනීයභාවය රැකගන්නටත් ඒක හේතුවක් වෙයි කියලා මම යෝජනා කරනවා.
සභානායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 22 සංශෝධන කිසිම හදිසියක් නැහැ. ඒ වගේම ගරු ඩලසලාහ පෙරම් මැතිතුමා කරපු යෝජනාවේ මැතිවරණ කොමිසම මීට කලකට පෙර එම යෝජනාව ඉදිරිපත් කළා, ඒ කිව්ව කරුණු සඳහා. නමුත් අපි දන්නවා 50 කෙටුම්පතක් සකස් කළා, ඒකේ ප්‍රතිපත්තිමේ තීන්දුවක් අරන් කැබිනට් එකෙන්. ඊට පස්සේ ඒක නැවත ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් යවලා, එතනින් ඇටර්නි ජෙනරල්ට යවලා ඇටර්නි ජෙනරල්ගේ ක්ලියරන්ස් අරගෙන ආපහු කැබිනට් එකට ගියන් පස්සේ තමයි ගැසට් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ තත්ත්වය තුළ මා හිතන්නේ එළබෙන ජනාධිපතිවරණය සඳහා මේ සංශෝධනය ගෙන්න කාල වේලාවක් නැහැ. අපි ඔබතුමාලට පුළුවන් ඊළඟ එකේදීම ඔක යෝජනා කරලා කරගන්න.
හොඳයි, ඔයලා බලලා. හරි, බොහොම ස්තුතියි. ගරු මන්ත්‍රීතුමිය, දැන් මේ ප්‍රශ්න එනා ඉතාමත් කෙටියෙන් ආන්න නැත්තා. ඊයේ
තමා 2014 වර්ෂයේදී නැගෙනහිර පළාතේ විද්‍යා ගණිත ගුරුහිඟය පියවන්න කියලා ගුරු සහායකවරුන් සුදුසුකම් මත බඳවාගෙන තියෙනවා. එතන ඉන්නවා 25ක් වගේ පොඩි ප්‍රමාණයක් ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ සුදුසුකම් සපුරා ගන්න කියලා තියෙනවා. ඒ බඳවා ගැනීම කරන්න එක්ක උපාධිය කරගත්තොත් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ගුරු පුහුණුව ලබා ගත්තොත් කියන එක කොන්දේසි හැටියට දාලා තියෙනවා. එතකොට ගුරු පුහුණුවට ඉල්ලපුවාම ඒගොල්ලන්ට ගුරු පුහුණුවට යන්න දීලා නැහැ. ඔයගොල්ලන් ගියොත් මේවා උගන්වන්න කෙනෙක් නැහැ කියලා. නමුත් ඒගොල්ලන්ට උපාධිය ඒගොල්ලන් B.Ed. එක කරගෙන තියෙනවා. එතකොට ඒගොල්ලන් අහන්නේ මේ වෙනකන් දැන් අවුරුදු 10ක් ඒගොල්ලන් 2014 මැයි 19 වෙනිදා එක කණ්ඩායමකුත් 2014 නොවැම්බර් 14 වෙනිදා තව කණ්ඩායමකුත් බඳවාගෙන තියෙනවා. දැන් අවුරුදු 10ක් ඒගොල්ලන් නැගෙනහිර පළාතේ සේවය කරනවා. මේ අයව අන්තර්ග්‍රහණය කරලා නැහැ. ඉතින් ඒක ඒගොල්ලන් අහනවා ඒගොල්ලන්ව අන්තර්ග්‍රහණය කිරීමේ හැකියාවක් තියෙනවද කියලා. මොකද මේ වෙනකොටත් අපි ගුරු සහායකයන් විශේෂයෙන්ම මධ්‍යම පළාත ඇතුළු මේ පළාත්වල වතුකරය ආශ්‍රිත පාසල් වලට බඳවා ගැනීමක් කරනවා. ඒ නිසා මම ඔබතුමායන් අහන්නේ මේ අයට සාධාරණයක් කරලා දෙන්න පුළුවන්ද කියලා.
ඒ අය අධ්‍යාපන අමාත්‍යංශයට අපිට ඉල්ලීමක් කළොත් ඒ පිළිබඳව ගුරු සේවා ව්‍යවස්ථාවත් එක්ක සලකා බලලා මේ අයක ඒ අවුරුදු 10ක කාලයක් සේවයේදී සිටිනවා සලකා බලලා යම් පිළිමක් දෙන්න පුළුවන්.
හොඳයි. බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 4 ගරු වාසුදේව නානක්කාර මහත්මයා ආයෝජන ප්‍රවදන මහත්මයාගෙන් අසමි. ගරු අන්දිතමා
ගරු මේ නියෝජක අධ්‍යාපන ඇමතුමනි ගිය සතියේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමාත් එක්ක ඒ සියලුම මේ ගුරු රැයලා සාකච්ඡා කරා. ආණ්ඩුකාරතුමා ඒ වෙලාවේ පොරොන්දුනා ඒ අයව ඒ අදාළ නීති රීති වලට එකඟව බඳවා ගැනීම කටයුතු කරන්න.
හෙට දවල් 11ට හම්බ වෙනවා එතුමා මා වෙන්න.
හොඳයි හොඳයි කරමන්. ප්‍රශ්න අංක 4 වාසුදේන නායකර මහත්මයා පැමිණ නැත. ප්‍රශ්න අංක 5 ගරු මයන්ත දිසානායක මහත්මයා පැමිණ නැත. ප්‍රශ්න අංක 5 ගරු ශානික්‍යන් රාජ ශ්‍රාසමාණික මහත්මයා අහනවාද?
කතානායකතුමනි.
ගරු මුදල්ලා ආර්ථික සහායක මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්නෙට පිළිතුරු අයන්නේ 2021 2/10 දින ඇති පාර්ලිමේන්තු හැන්සඩ් වාර්තාවට අනුව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා විසින් ද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනය සඳහා ප්‍රතිවගත කිරීමේ සැලැස්මක් ඇති බව ප්‍රකාශ කර ඇත. අයන්නේ 2 එවැනි අමාත්‍ය මණ්ඩල තීරණයක් පිළිබඳව පවතින ලේඛන අනුව අනාවරණය නොවේ. අයන්නේ 3 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් PLC ආයතනය ප්‍රතිවගත කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු හඳුනා ගැනීමට ප්‍රමාණවත් අවස්ථාවන් ගණනාවක් සහ ප්‍රමාණවත් තරම් කාලය ලබා දී තිබුණද එය සාර්ථක කර ගැනීමට ද ෆිනෑන්ස් PLC ආයතනය අපොහොසත් විය. ආයන්නේ 1 ද ෆිනෑන්ස් PLC ආයතනය විසිරුවා හැරීම සඳහා බැංකු නොමන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් 2021 2/16 දින කොළඹ වාණිජ මහාධිකරණයේ අංක CHC ඇලීරක් 19 ඇලීරක් 2021 ඇලීරක් CEO යටතේ පෙත්සමක් ගොනු කර ඇත. ආයන්නේ 2 ද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනය ප්‍රතිවගත කිරීම සඳහා ගත හැකි සියලු පුනර්ජීවන ක්‍රියාමාර්ග අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආයතනය ඈවර කිරීම සඳහා තීරණය කරන ලදී. ඒ අනුව ද ෆිනෑන්ස් PLC ආයතනය ද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනයේ තවදුරටත් අලාභ ලැබීම වැළැක්වීම සඳහා ඈවර කරන ක්‍රියාවලියේදී ඉතිරි තක්සේරුකරුවන්ට සහ ණය හිමියන්ට ගෙවිය යුතු මුදල් උපරිම කිරීම සඳහා ගත හැකි එකම විකල්පය වූයේ ඈවර කිරීමයි. ආයන්නේ 3 එවැනි ව්‍යාකූලභාවයක් ඇතිවීමට හේතුවක් නොමැත. තවද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ වැඩසටහන යටතේ 2024 අප්‍රේල් මස අවසන් වන විට රුපියල් මිලියන 12,867.32 පමණ මුදලක් රක්ෂණ වන්දි වශයෙන් ගෙවා නිම කර ඇත. එන්නේ 1 2020 5/22 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනය වෙත නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මගින් 2020 6/7 දින සිට ද ෆිනෑන්ස් කම්පනි PLC ආයතනයෙහි තැන්පන්තුකරුවන් සඳහා රක්ෂණ වන්දි ගෙවීම ආරම්භ කරන ලදී. පසුව 2021 3/16 දින පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ යටතේ සුදුසුකම් ඇති තැන්පතුකරුවන්ට ගෙවිය යුතු උපරිම රක්ෂණ වන්දි මුදල රුපියල් 106 සිට රුපියල් 111 දක්වා වැඩි කිරීමට තීරණය කරන ලදී. තවදුරටත් මුදල් මණ්ඩලයේ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමෙහි පවතින රෙගුලාසි සංශෝධනය කිරීමටත් ද ෆිනෑන්ස් කම්පනි PLCහි ඒ වන විටත් රක්ෂණ වන්දි මුදල් ගෙවන ලැබූ තක්සේරු තැන්පතුකරුවන්ට වැඩි කළ රුපියල් 105ක රක්ෂණ වන්දි මුදල ගෙවීමටත් අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ යටතේ වැඩි කෙරෙනු ලැබූ රුපියල් 105ක රක්ෂණ වන්දි මුදල ද ෆිනෑන්ස් කම්පනි PLCහි ඒ වන විටත් රක්ෂණ වන්දි ගෙවනු ලැබූ තැන්පතුකරුවන්ට ගෙවීම 2021 4/12 දින සිට ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළ නියෝග නීති රීති සහ රෙගුලාසි වලට අනුව ද ෆිනෑන්ස් කම්පනි PLCහි තැන්පතුකරුවන්ට රක්ෂණ වන්දි ගෙවීම 2024/5/21 වන දින දක්වා සිදු කරන ලදී. එයන්නේ 2. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා අරමුදලෙහි ඇති රුපියල් බිලියන 60ක මුදල භාවිතා කරමින් අදාළ තැන්පතුකරුවන්ට සම්පූර්ණ මුදල ලබා දීමේ හැකියාවක් නොමැත. එයන්නේ 3. 2023 අංක 14 දරන බැංකු විශේෂ විධිවිධාන පනතේ විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කර ඇති නියෝග අනුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ඇති තැන්පතුකරුවන්ට ගෙවිය යුතු උපරිම රක්ෂණ වන්දි මුදල රුපියල් 111ක් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යනු 2010 වර්ෂයේදී ස්ථාපනය කරන ලද රක්ෂණ යෝජනා ක්‍රමයක් වන අතර ප්‍රධාන වශයෙන්ම ඒ සඳහා අරමුදල් සැපයෙනුයේ බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් නියමිත කාලවලදී ගෙවනු ලබන වාරික මුදල් වලින් වේ. මෙම රක්ෂණ යෝජනා ක්‍රමෙහි අරමුණ වනුයේ බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වල තැන්පතුකරුවන් විසින් කරනු ලබන තැන්පතු රක්ෂණය කිරීම වන අතර මෙහි නෙම ආයතනවල බලපත්‍රයේ අවලංගු කළහොත් එම ආයතනවල තැන්පතුකරුවන්ට රුපියල් 111ක උපරිමයක් දක්වා රක්ෂණ වන්දි ගෙවීම සිදු කිරීම වේ. එමෙන්ම බැංකු විශේෂ විධිවිධාන පනත සහ ඒ යටතේ නිකුත් කර ඇති නියෝග අනුව ශ්‍රී ලංකා රුපියල් තැන්පතු සහ විදේශ විනිමය තැන්පතු යන දෙවර්ගයටම අදාළව සුදුසුකම් ඇති තැන්පතුකරුවන්ට ගෙවිය යුතු උපරිම වන්දි මුදල රුපියල් 111ක සීමාවකට යටත් වේ. ඈ යන්න පැන නොනගී.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු රාජ්‍ය ඇමතුමාගේ පිළිතුරේදී විශේෂ වශයෙන්ම සඳහන් වුණේ මේකේ රක්ෂණ මණ්ඩලය විසින් ලබා දීලා තියෙන ඉන්ෂුරන්ස් එක හරහා ලබා දීලා තියෙන මුදල් ප්‍රමාණය පිළිබඳව සහ ඒ රක්ෂණ ඉන්ෂුරන්ස් එක හරහා මේ පැම්පත්කරුවන්ට ලැබෙන දේ පිළිබඳව වැඩි වශයෙන් තිබ්බේ. මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රාජ්‍ය ඇමතුමා දන්නව ඇති මේක අද ඊයේ පටන් ගත්ත ප්‍රශ්නයක් නෙවෙයි. මේ ෆිනෑන්ස් කම්පනි ප්‍රශ්නේ 2009 මං හිතන්නේ ගෝල්ඩන් කී වගේ ආයතන දේශපාලන මැදිහත් වීමක් නිසා බංකොලොත් භාවයට පත්වෙච්ච වෙලාවක සෙන්ට්‍රල් බැංකේ කාරහා ගරු රාජ්‍ය ඇමතුමනි මේ ද ෆිනෑන්ස් ආයතනයත් බාරගත්තා, මෙන්න මේකත් අණ්ඩවට යන්න වෙනවා කියලා මේක බාරගත්තා. ඒක බාර ගන්න අවස්ථාවේ 2009 1.4 බිලියන් මිලියන 1400ක් ලාභ ලබමින් තිබ ආයතනය තමයි සෙන්ට්‍රල් ෆිනෑන්ස් එක ලබා ගත්තේ. ගරු රාජ්‍ය ඇමතුමනි, මේ සෙන්ට්‍රල් ෆිනෑන්ස් එක මේක සෙන්ට්‍රල් බැංක එක මේක බාරගත්තන් පස්සේ මේකට ඇලිවරලා පත් කරා මොනිටරි බෝඩ් එකක් කැබිනට් අනුමැතියක් අරගෙන ඒක ආයතනයේ පත් කරන් පස්සේ 2021 මේ කමර්ෂල් හයිකෝට් එකේ දාලා ඒකේ මං හිතන්නේ නීතිඥ මහත්වරයෙක්ගේ සමහර ඒ සබ්මිෂන් නිසා ඒ කමර්ෂල් හයිකෝට් එකේ මේක ලික්විඩේට් කරන්න එකඟත්වයක් ලැබිලා තියෙනවා. හැබැයි අද වෙනතුරුත් 6400ක් ඉන්නවා මේකේ තැන්පත් කරවන රාජ්‍ය ඇමතුමනේ ද ෆිනෑන්ස් ආයතනේ ඒගොල්ලන් තැන්පත් කරපු මුදල් වලින් රුපියලක්වත් අද වෙනකල් ලැබිලා නැහැ. දැන් අපි මේ කතා කරන්නේ ඉන්ෂුරන්ස් එක හරහා ලැබිච්ච මුදල් ප්‍රමාණය. ඒ වුණාට අද වෙනතුරත් අද වෙනකොටත් මේ සෙන්ට්‍රල් මේ ෆිනෑන්ස් කම්පනියකට අයිති ප්‍රොපර්ටිස් අපි දන්නවා ආකාශ කඩේ කියලා කොළඹ තියෙන එකේ මහල් කීපයක් තියෙන බව අපිට ආරංචි. හයිඩ් පාක් කෝනවල බිල්ඩින් එකක් තියෙනවා කියලා ආරංචි. ඒ වගේම තමයි මොරටුවේ බිල්ඩින් එකක් තියෙනවා කියලා ආරංචි. දැන් මේක 2009 සෙන්ට්‍රල් බැංක් එක හොඳට ගිය කම්පනියක් බාර අරගෙන ඒකත් දේශපාලන හේතු නිසා ඊට පස්සේ ඒකට කැබිනට් අනුමැතිය අරගෙන ඒකට නියෝජිතයෝ පත් කරලා මේ ආයතනයේ අවුරුදු 10ක් වෙනකොට මේ ආයතනයේ බංකොලොත් වෙච්ච ආයතනයක් කරලා දැන් මේ වෙනකොට 6400 දෙනෙක් රුපියලක්වත් ඒගොල්ලන්ගේ තැන්පත් කරපු සල්ලි ගන්න බැරි තත්ත්වෙක ඉන්නවා. ඉතින් මං අහන්නේ ගරු පළවෙනි ප්‍රශ්නේ තමයි රාජ්‍යමත්තමනි ඇයි බැරි සෙන්ට්‍රල් බැංක් එකකට නැත්නම් ට්‍රෙෂරි එකකට මේගොල්ලන්ගේ තියෙන ප්‍රොපර්ටිස් ටික අරගෙන එහෙම නැත්නම් ලික්විඩේෂන් ප්‍රොසෙස් එකක් යනවා නම් මේ ලික්විඩේෂන් ප්‍රොසෙස් එක යනවා කියලා අපිට ඇදහැදින්න බෑනේ. මේ 6400 ඇතුළත ඉන්නේ විශාල මහා පරිමාණයේ කෝටිපතියෝ නෙවෙයි. තමන්ගේ රිටයර්මන්ට් ෆන්ඩ් එක ෆික්ස් ඩිපොසිට් එක දාලා ඒ ෆික්ස් ඩිපොසිට් එකෙන් පොලියෙන් ජීවත් වෙච්ච කට්ටිය. නැත්නම් තමන්ගේ තියෙන දේපලක් විකුණලා ෆික්ස් ඩිපොසිට් දාලා ජීවත් වෙච්ච කෙනා. මේක කෝටිපතියෝ නෙවෙයි. ඉතින් මේ 6400 දෙනෙක්ගේ ජීවිතේ මං හිතන්නේ දැන් 2009 ඉඳන් දැන් මේ වෙනකොට අවුරුදු 60 පැනපු කට්ටියට දැන් අවුරුදු 70 75 වෙනවා. ඉතින් මේ මිනිස්සු මැරුණාන් පස්සේද මේ ලික්විඩේට් කරලා මේගොල්ලන්ගේ සල්ලි දෙන්නේ නැත්නම් ට්‍රෙෂරි එකට ඇයි බැරි මේගොල්ලන්ගේ තියෙන මේ ඇසට්ස් ටික අරගෙන ඒක ලික්විඩ් මොන හරි ක්‍රමයකින් මේ 6400 දෙනාගේ මුදල් දෙන්න ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් දෙන මුදල් පිළිබඳව අපිට ඒකේ ඒගොල්ලන්ට ලැබී තියෙන වරප්‍රසාදයක් ඉන්ෂුරන්ස් තියෙන නිසා. හැබැයි තැම්පත් කරපු මුදල් ඒ තැම්පත් කරපු මුදල් දෙන්න මොන හරි වැඩසටහනක් ඇයි ඔබතුමාලට කරන්න බැරි කියන තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ.
අරු නියෝජක කතානායකතුමනි මන්ත්‍රීතුමා කියන කාරණේට අපේ විරුද්ධත්වයක් නැහැ. විශේෂයෙන්ම ගරු නියෝජක කතානායකතුමනි මෙවැනි තත්ත්වයක් ඇති වෙලා මේ කියන ඇවර කිරීමේ ලික්විඩේෂන් ප්‍රොසෙස් එකකට ගිහාම ඒකේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොටම අර මම කියපු ආකාරයට වාණිජ මහාධිකරණයේ නඩුවක් පැවරීමක් කළා තියෙනවා. වගේම පොඩි ඉන්නකෝ ටුට ඉන්නකෝ මන්තුමා මොකද ඔබතුමාට තියෙන හදිස්සියට මේ රටේ තියෙන නීති රාමුවෙන් පිට ගිහිල්ලා කරන්න බෑ මන්තිතුමා. ඉතින් ඒ ඉඳ මේකේ ඔබතුමා දැන් කිව්වට එක එක බලපෑම් තියෙනවා කියලා මම ඒ පිළිබඳව මට අවබෝධයක් නෑ. ඒ කියන්නේ ව්‍යාපාරයක් කඩා වැටෙන්නේ ඇයි ඒකට දේශපාලන බලපෑමක් තිබ්බද නැද්ද කියන එකට මට උත්තරයක් දෙන්න බෑ. මේ විශේෂයෙන්ම කොළඹ වාණිජ මහාධිකරණය විසින් ඇවර කිරීමේ නියෝගය නිකුත් කරලා තියෙනවා මේ වෙනකොටම. ඒ අනුව ඇවර කිරීම සඳහා ඇවරකරුවෙක් පත් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් මේ වැඩ කටයුතු සිදු වෙනවා. ඒක කඩිනම් කරලා ඒ කියන සහනය ලබා දෙන්න රජයක් හැටියට අපිත් උපරිම උත්සාහයක් දරනවා. ඉතින් මන්දවා මේ වගේ තත්ත්වයක් ඇති වුණාට පස්සේ ඒ තත්ත්වය මේක ඇයි මෙහෙම කරන්නේ නැත්තේ කියලා එක්කෙනාට එක්කෙනාට ඇහිල්ල දික් කරලා චෝදනා කරාට හරියන්නේ නැහැ. ඉතින් රජයක් හැටියට රජයටත් අවශ්‍ය මේ ප්‍රශ්න විසඳන්න. මොකද අපිට අවශ්‍ය නැහැ මේ ප්‍රශ්න තියාගෙන යන්න. ඉතින් අපේ උපරිම මැදිහත් වීම අපි කරනවා.
තරගතුමනි ගරු රාජ්‍යමත්තමනි මගේ රුපියලක්වත් ෆිනෑන්ස් කම්පනි නැහැ. ඉතින් මට පෞද්ගලික කිසිම හදිසියක් නැහැ. මම මේ 6400 දෙනාගේ තැන්පත්කරුවන්ගේ හදිසිය ගැන කිව්වේ. දෙවෙනි එක තමයි කමර්ෂල් හයිකෝට් එකේ තියෙන නඩුව. මං හිතන්නේ ඒ නඩුව ඉවරයි. ඒකේ තීන්දුවක් දීලා තියෙන නඩුවක් යනවා කියන එක වැරදි. මම මේ පළවෙනියට මේ කතාව මම මේක කියන්නේ පළවෙනි ප්‍රශ්නේ අහන්න හේතුව තමයි මගේ දෙවෙනි ප්‍රශ්නෙට ප්‍රවේශයක් ගන්න. ගරු රාජ්‍යමත්තමනි මේකෙදි මෙන්න මම මේ කියපු මේකෙදි මේ ද ෆිනෑන්ස් ඒ ෆිනෑන්ස් කම්පැනි එකට අයිති මුදල් ලංකා පුත්‍ර බැංකුව කියන බැංකුවට තමයි මේකේ මේ කම්පැනි එක කරගෙන යන 2009 පස්සේ දීලා තියෙන්නේ. ඊට පස්සේ the finance and sussex education international sussex education international කියන ආයතනයේ කේ ජයතිස්ස කියන පුද්ගලයා සීනියර් ඩිරෙක්ටර් කෙනෙක් හැටියට ඉඳලා තියෙනවා the finance company එකේ. මේ කේ ජයතිස්ස කියන පුද්ගලයාව පත් කරලා තියෙන කැබිනට් අනුමැතියක් අනුව. දැන් ඒක අනුව the finance company එකේ මුදල් අරගෙන sussex international college කියලා ඉස්කෝලයක් මේ වෙනතුරුත් ඉතාමත්ම ලොකු ප්‍රමාණයෙන් කරගෙන යනවා. එතකොට මේ ද ෆිනෑන්ස් ආයතනයේ මුදල් යම් ක්‍රමයකින් 2009-21 අතර කාලයේදී ආයෝජනය කරලා තිනවා. ඒ ආයෝජනය කරපු ඉස්කෝලේ දැනටත් කරගෙන යනවා. ඒ වගේම තමයි ඊට පස්සේ මිස්ටර් රණවීර කියලා තව පුද්ගලෙක් රුපියල් බිලියන 5.5ක් එයා ෆෝමර් ඩිරෙක්ටර් ඔෆ් නොන් බැංක් සුපර්විෂන් ඔෆ් ෆිනෑන්ෂල් ඩිපාර්ට්මන්ට් ඔෆ් සෙන්ට්‍රල් බැංක් ඔෆ් ශ්‍රී ලංකා. දැන් මේ බිලියන 5.5ක ප්‍රමාණයක ට්‍රාන්සැක්ෂන් එකක් පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. ඊට අමතරව තුන්වෙනි කාරණේ තමයි මේක 2000 මං හිතන්නේ 2019 හරි 2020 ගණන් වල මට හරියටම මේකේ තියෙන ડોකියුමන්ට් එකේ මට හරියට මේ දිනේ මතක නැහැ. මේක සෙන්ට්‍රල් බැංක් එකෙන් ද ෆිනෑන්ස් කම්පැනි එකේ ලයිසන්ස් එක අයින් කරන්න කලින් ලයිසන්ස් එක කැන්සල් කරන්න මාසයකට කලින් 1 month වලට ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකක් කියලා මාසයක් ඇතුළත රුපියල් බිලියන එක මුදල් we are going to raise 1 billion within 1 month කියලා ඉවරලා මේ දැනදැන සෙන්ට්‍රල් බැංක් එක මේක වහන්න යනවා කියලා දැනදැන රුපියල් බිලියනයක් මුදල් එකතු කරලා තියෙනවා වහන්න මාසයකට පෙර. ඒතකොට මේ මිනිස්සුත් අද මේක ඇතුළේ හිර වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව CID එකේ පැමිණිල්ල ඉලක්ක කරලා තියෙනවා. පැමිණිල්ල ඉලක්කමත් එක්ක කියන්න පුළුවන් PCGAU 16 යැලිරක් 20යි C 301යි 2020 CD යැලිරක් 2021යි යැලිරක් 2යි 10 මේ CID එකේ පැමිණිල්ලක් කරලා තියෙනවා. මේ සසෙක්ස් ඉන්ටර්නැෂනල් ආයතනය, ඒ වගේම මේ රණවීර කියන පුද්ගලයා, ඒකේ හිටපු ඩිරෙක්ටර් කෙනෙක්, සෙන්ට්‍රල් බැංකේ නිලධාරියෙක් සම්බන්ධ කම්පැනි එකට බිලියන 5.5ක් ගත්තක. ඉතින් මේ වගේ මම මේකයි කිව්වේ, මේ වගේ ප්‍රශ්නත් එක්ක තමයි මේ ෆිනෑන්ස් කම්පැනි තියෙන්නේ. මම රජයක් හැටියට, මම ඔබතුමා රාජ්‍ය අමාත්‍යවරයා හැටියට, මේ ඔබතුමා රාජ්‍ය අමාත්‍යවරයා වෙන්න කලින් ඔව් අය වගේම තමයි ඔබතුමාට පෙර 2009, ඒ කියන්නේ මම එහෙම මම ඒ ලෙවල් ලියන කාලේ වෙච්ච ප්‍රශ්නයක් මේක. ඉතින් අපි ඔබතුමයි මමයි මේකට සම්බන්ධ නැහැ. හැබැයි මේකට සම්බන්ධ වෙච්ච මේකෙන් මුදල් උපයාගත්ත වැරදිකාරයෝ පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඒක නිසා 6400 දෙනෙක්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න නැතුව මෙන්න මේ සසෙක්ස් ඉන්ටර්නැෂනල් කොලේජ් ජයතිස්ස සහ ඊට අමතරව මම කියපු මේ 1 බිලියන් එකතු කරගන්න වැඩපිළිවෙල ගෙනාපු සෙන්ට්‍රල් බැංකේ නිලධාරින්ට එරෙහිව ඔබතුමාලා ගන්න යන ක්‍රියාමාර්ග මොනවාද කියන එක, නැත්නම් පරීක්ෂණයක් කරනවාද කියන එක පිළිබඳව තමයි මගේ දෙවෙනි ප්‍රශ්නය.
අරෝ නියෝජ්‍ය කතානායකතුමනි, දෙවෙනි අතුරු ප්‍රශ්නෙට පිළිතුරුලව, first of all I didn't say that you have deposited your money there, so you'll have to withdraw that statement. I never commented anything on that. Now secondly, I have answered the question what you have raised. So there are a few additional points which you have raised just now. If you can ask a separate question, because I am not in a position to answer you right now, you raise a separate question, we will give the answers for that, because I have to find details on that. I cannot comment without finding the details.
හරි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 7 ගරු ලලිතල්ලාවල මැතිතුමා. අහනවාද?
අහනවා.
ගරු ප්‍රවාහන මහා මාර්ග මැතිතුමා.
තේරස. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්නය A1 ඔව්, 2 ඔව්, 3 ඔව්, 4 ඔව්. ආයන්නේ 1 ආසියානු සංවර්ධන බැංකුවේ ලැබීමට නියමිත තිබුණු ණය වාරික මුදල් නොලැබීම හේතුවෙන් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් මෙතිවීම නිසා ගල්තුඩේ අටලුගම විදාගම මාර්ගයේ සංවර්ධන කිරීම කටයුතු තාවකාලික අත්විඳීම සිදු වී ඇත. A2 මෙම මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කිලෝමීටර් මාර්ග කිලෝමීටර් 10 වැඩි දියුණු කිරීමේ ව්‍යාප්ති යටතේ යෝජනා වී ඇති අතර එමගින් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කර සිදු කරමින් පවතින බව දන්වා සිටිමි. ඇය යන්න අදාළ නොවේ.
කරවන්තුම.
අරු නියෝජ්‍ය කතාතුමනි, එමතුමනි, අතරම මේ ගරුතුමනි, මේක සුවිශේෂී අවස්ථාවක්. මොකද අපිට මතකයි අපි ඒ වෙලාවේ ආණ්ඩුපක්ෂයේ ඉන්නකොට අපිට කිලෝමීටර් 100ක යෝජනා දෙන්න කියලා අපිට කිව්වා. ඒ වෙලාවේ මම විසින් එතන ඇත්තටම බණ්ඩාරම නගරේ පාස් කරලා යන්න පුළුවන් ප්‍රමාණයක් නගරේ තදබදයටත් ලොකු පහසුවක් වෙන තදබදය අඩු කිරීමට. මොකද අටලුගම හරහා, ওই වීදගම අටලුගම හරහා ගල්තුඩේ විහාරස්ථාන ගාවින් නැවත කළුතර බණ්ඩාරම් පාරට වැටෙන මාර්ගය. මේකේ ඇත්තටම මහා විශාල ජනකායක් එහෙට මෙහෙට යන පාරක්. අනිත් එක මේකේ විශේෂත්වය තමයි ගරු අමතුමා, මොකද
ගරුමන්තුමා
එක්ක මේ ප්‍රශ්නේ අහන්නේ, මොකද ඒක පැහැදිලි කිරීම දැනගන්න ඕන හින්දා
ලොකු කතාවක් කරාට ගරු මහාමාර්ග අමාත්‍යතුමා නෑ පිළිතුරු දෙන්න. ඒ නිසා එතුමාට යොමු කරන්න විතරයි පුළුවන්. ඒ නිසා ඔබතුමා කෙටියෙන් අදහස කිව්වා නම් හොඳයි.
ඔව් හරි. එතුමා මම ඔව්
වත් මම ඒක ඉදිරියේදී අමාත්‍යතුමාට යොමු කළා පිළිතුරු ලබා දෙන්න කටයුතු කරන්න.
හරි. මම කියන්නේ මේකෙදී ඒ ප්‍රධාන පාරේ අනිත් පාරවල් වල වගේ නෙමෙයි, මේ ජනතාව තමන්ගේ නිවාස ඒ තාප්ප කඩලා තමයි රජේ වන්දියක් නොලබා ඒ පාර පළල් කරන්න කටයුතු කළේ. දැන් මේ වෙනකොට මට දැනගන්න තියෙන විදිහට එහෙම කඩලා එච්චර පරිත්‍යාගයක් කළා ඒ අටලුගම මුස්ලිම් ජනතාව එච්චර පරිත්‍යාගයක් කළත් ඒ කානු පද්ධතිය ඒවා නොදමා නිකන් තාර කෝඩයක් විතරක් ගහන්න යනවා. එහෙම වුණොත් එහෙම ඒ ජනතාවට කරන ලොකු අසාධාරණයක්. මොකද මේ හැම කෙනෙක්ම පර්චස් 2-3 තියෙන ඉඩම් වල අයත් මම අපි ගිහිල්ලා ඉල්ලුවාට පස්සේ ඒ තාප්ප කඩලා හිටන් සම්පූර්ණ පාර පළකරන දුන්නා. ලංකාවේ මම දැකපු එකම තැන තමයි ඒ විදිහට ජනතාව මුස්ලිම් ජනතාව තාප්ප තමන්ගේ ගෙවල් කඩලා රජයේ සත පහක් නැතුව මේ පාර පුළු කරන්න දුන්නේ. මම ඉල්ලන්නේ ඒ ජනතාව කරපු දෙයට ගෞරවයක් හැටියට මේ පාර අර එදා ඇස්තමේන්තු කරපු විදියටම ඒ කානු පද්ධති දාලා ඒක නියමාකාරව හදල් දෙන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. නැත්තං ඒ අය කරන ඒ පරිත්‍යාගයට කරපු ලොකු අසාධාරණයක්. මොකද ගරු ඇමතුමා මේකට ප්‍රමුඛතාවය දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද ළමයි 3000ක විතර පාසලත් එතනම තියෙන අටුරුගම අල්ගස්සාලි විද්‍යාලය. දැන් යන්න එන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒක කඩිනමින් ඒ ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම මම මේ අවස්ථාවේදී කරනවා.
හරි ගරු ඇමතුමාගේ අවධානය සඳහා එක යොමු කරනවා. ප්‍රශ්න අංකට ගරු වේලුකුමාර් මැතිතුමා අමාත්‍ය මණ්ඩලයේ සමාජික නෝ ව්‍යවසාය සංස්කෘතික නැවතුමකින් ඇසීමට අහනවද? ප්‍රශ්න අංක 8 ගරු
නියෝජ කතාත නායකතුමනි, මේ සඳහා මාස දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
හොඳයි. ප්‍රශ්න අංක 9 ගරු තුෂාර ඉන්ද්‍රනිල්. ඔව් වේලුකුමාර්.
මහනෝ.
ඔව් වේලුකුමාර් මැතිතුමා.
ගරු ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා, ඒ වගේම මේ පොඩි පැහැදිලි කර ගැනීමක් තියෙනවා. මේකට අදාළව නෙමෙයි, මේ අපේ ශේෂ්ත්‍රයට අදාළව පොඩි පැහැදිලි කර ගැනීමක් ආණ්ඩුවේ ස්ථාවරේ මට විනාඩියක් ලබා දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමා, මැයි පළවෙනිදා වැවිලි ශේෂ්ත්‍රයේ කම්කරුවන්ගේ පඩි පිළිබඳ ගැසට් පත්‍රයක්, විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරා. ඒ වගේම ජනාධිපතිතුමා කොටගල සහභාගි වෙලා 1700ක පඩි ලබා දෙනවා කියන පොරොන්දුව ලබා දුන්නා. ඒ ගැසට් පත්‍රය නැවත මැයි මාස 21 වෙනිදා සංශෝධනය කරලා තවත් ගැසට් පත්‍රයක් නිකුත් කරා. දැන් පසුගිය ජූනි 10 වෙනිදා මේ සියලු ගැසට් පත්‍ර ටික අවලංගු කරලා ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. මං ආන්නේ ආණ්ඩුවේ ස්ථාවරය මේ කම්කරුවන්ගේ පඩි වැඩි කිරීම පිළිබඳව ස්ථාවරය කුමක්ද කියලා. අපි දන්නවා පසුගිය සතියේදී මේ ඊරානයේ අපේ රටට තිබ්බ ඩොලර් ණය වලින් 80%ක් පමණ මේ තේ අපනයන කිරීමෙන් අපිට ගෙවා ගන්නට පුළුවන් වෙලා තියෙනවා. එවැනි අපේ රටට ඩොලර් ගේන මේ ජනතාවගේ අද තියෙන ජීවන තත්ත්වය ඉතාමත් පාළ මට්ටමට වැටිලා තියෙන්නේ. මෙවැනි අවස්ථාවක මේවැනි ගැසට් පත්‍රය අවලංගු කරලා දැන් මේ රජයේ ස්ථාවරත්වය මොකක්ද කියන එක පැහැදිලි කරන්න කියන එක මම ඉල්ලනවා.
ගරු සභාපතිතුමනි, රජයේ ස්ථාවරය ඒ සේවක ඒක අනුකම්පකරුවන්ගේ පඩි වැඩි කළ යුතුයි කියන ඒ නිසා තමයි රජය මැදිහත් වෙලා මේ සම්බන්ධව දිගින් දිගටම කටයුතු කරේ. නමුත් මේවල හමුබුතු විසින් අධිකරණයට ගිහිල්ලා මේ පිළිබඳව නඩුවක් පවතින නිසා අපිට මට මේ පිළිබඳව ප්‍රකාශ කරන්න බෑ. හැබැයි අපේ රජයේ ස්ථාවරයේ ඒක ඒ පිළිබඳව අපේ ස්ථාවරෙම ඉන්නවා.
හොඳයි බොහොමයි. ප්‍රශ්න අංක 9 ගරු තුෂාර ඉන්ද්‍රනිල් ලමරසේන මැතිතුමා, ගරු ආරක්ෂක මැතිතුමාගෙන් ඇසීමට අහනවද? තුෂාර ගරු මන්ත්‍රීතුමා, තුෂාර ඉන්ද්‍රනිල් ලමරසේන මැතිතුමා අසහන
හොඳයි.
දෙවෙනි වටය ප්‍රශ්න අංක 4 ගරු වාසුදේව නායකයන්.
ගරු කතානායකතුමනි, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් මම 4 වෙනි ප්‍රශ්නය අහනවා.
සභාගත කරන ප්‍රශ්න අංක 5 ගරු බයන්ත ජානක මතු.
ගරු කතානායකතුමනි, නාගරික සංවර්ධන නිවාස අමාත්‍යතුමාගෙන් මම ප්‍රශ්නය අහනවා.
සභාගත කරන. හරි. මේ ගරු මන්ත්‍රීතුමා, මේ දැන් ඔබතුමා ආයෝ ප්‍රශ්න කියන්නේ ගොත් වෙලා යනවා. ඔව් ඔබ ගරු මේ අමාත්‍යතුමා උත්තරයක් දෙන්න පුළුවන් නම් එතකොට අහ ප්‍රශ්න දෙකට උත්තරයක් දෙන්න.
එතුමාගේ අතුරු ප්‍රශ්නේ නියෝජ්‍ය කතානායකතුමනි මට යොමු කරලා තිබුණා. ඉතින් එතුමා අහලා තියෙන්නේ MRI ස්කෑන් යන්ත්‍රයෙන් සහ කැත් ලැබ් එක හෘද කැතිට කරන එකකේ පිළිබඳව අහලා තියෙන්නේ. ඒ දෙවැනි හෘද කැතිට කරන එකකේ පිළිසකර කරන්න අවශ්‍ය ඇණවුම සිදු කරලා තිබෙනවා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට, සහ අපි වර්තමානයේදී ඇත්තරම එතුමා තවත් ප්‍රශ්නයක් අහතුන MRI ස්කෑන් යන්ත්‍රය පිළිබඳව ශ්‍රීමාව බණ්ඩාරනායක, ඒකනම් රිපයර් කරන්න පුළුවන් මට්ටමේ නැති බව දන්වලා තියෙන්නේ. හැබැයි අපි පේරාදෙණිය මහරෝහලට MRI ස්කෑන් යන්ත්‍රයක් මේ වසරේ ඕඩර් කරලා තියෙන එක ලැබෙනවා. එතකොට සිරිමා බණ්ඩාරනායකගේ තියෙන MRI එක දැනට ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි බව දන්වලා තියෙනවා. හැබැයි MRI එක අපි පේරාදෙණිය රෝහලට මේ අවුරුද්දේ ලබා දෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි.
හෘද කැපීටකරන එකක සඳහා මහනුවර රෝහලේ ප්‍රතිසංස්කරණය කරන අවශ්‍ය භාණ්ඩ දැනටමත් අනුමුම් කරලා තියෙන එක කරගෙන යනවා.
හොඳයි කරුවන්ත.
හරි.
ඔබතුමා ශාන්ත බණ්ඩාර මහත්මයා මොකද කියන්නේ?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මැතිවරණ පැවැත්වෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
තත්පර දෙන තත්පර මේ වැදගත් කාරණයක් මතු කරන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මාධ්‍ය ආයතනවල සේවය කරන අයට කවදාවත් ඡන්දේ දාන්න හම්බෙන්නේ නැහැ. අපේ රටේ ලියාපදිංචි රූපවාහිනී නාලිකා 17ක් තියෙනවා. ඒ වගේම අපේ FM නාලිකා නැත්තම් ගුවන් විදුලි නාලිකා 52ක් තියෙනවා. මේ වගේ සේවය කරන අය ඡන්දේ දවසේදී ගරු විපක්ෂ නායකතුමනි මේ ක්‍රියාවලියේ ඉන්නේ. ගොඩක් අය සජීවී විකාශවලට සම්බන්ධ වෙලා ඉඳලා මාධ්‍යවේදීන් මගෙන් ඉල්ලීමක් කරා, විශේෂයෙන්ම මැතිවරණ කොමිෂමේ අවධානය යොමු කරලා මේ මාධ්‍යවේදීන්ටත් ලියාපදිංචි නිල හැඳුනුම්පත් තියෙන මාධ්‍යවේදීන්ට තැපැල් ඡන්දේ පාවිච්චි කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා අපි මේ සභාව හැටියට මැතිවරණ කොමිෂමේ අවධානයට ඒ සඳහා යොමු කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා
සිටිනවා. හොඳයි, බොහොම ස්තුතියි. ඒ ගැන අවධානය යොමු කරන්න. 27-2 ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහත්තයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමා, මම සභානායකතුමත් එක්ක ප්‍රශ්න දෙකක් මතු කරන්නට එදුමගේ අවසරයක් මට ලැබුණා. සභානායකතුමනි, ඔබතුමත් හොඳට දන්නවා විශේෂයෙන්ම විශ්‍රාමිකින් පිළිබඳව, ඒ අයගේ අයිතීන් පිළිබඳව, ඒ අයට ලබා දිය යුතු ඒ ශක්තිය පිළිබඳව අපි විවිධ අවස්ථාවන්වල මේ පාර්ලිමේන්තුවේ යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් ඔබතුමාම දන්නවා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ ගත්තු තීන්දුවක් අනුව එතුමා ඇතුළුව 2016-2020 කාලවකවානුව තුළ ඒ විශ්‍රාමිකින්ට ලැබිය යුතු ගැළපීම බලයට ආපු හැටියම ඉවත් කරා. එයින් 110,000-120,000 අතර විශ්‍රාමිකින් ඇත්ත වශයෙන්ම අසහනයට පත් වුණා. දැන් ඒ අයගෙන් යම් ප්‍රමාණයක් ජීවිතත් අහිමිලා 15,000. ඒ අයට ලැබිය යුතු ඒ ගැළපීම, ඒ විශ්‍රාම වැටුප් ගැළපීම ක්‍රියාත්මක වුණේ නැහැ. අර 2016 සිට ක්‍රියාත්මක වුණු පඩි වැඩිවීමේ විශ්‍රාමික ගැළපීම. දැන් ඔය කාරණාව පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනකොට රජය කියනවා නෑ, ප්‍රශ්නයක් නෑ, අපි ඒක ඉස්සරහට කරනවා කියලා. අපි ඒක ක්‍රියාත්මක කරනවායි කියලා. හැබැයි මෙහෙම අගතියට පත්වුණු විශ්‍රාමිකින් 241ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනකොට රජය කියනවා හිඟවැටු රහිතව මේ 2025-2026 ඉදිරියට කරගෙන යන්නම් කියලා. එතකොට මේක ඇතුළේ ඇවිල්ලා තියෙනවා ඔව් ඒ සිදුවුණු අඩුපාඩුව ඒ වරද නිවැරදි කරගන්නම් කියලා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වනකොට කියනවා නෑ, හිඟ ප්‍රමාණය ගෙවන්න බෑ, 2025-2026 මේක ක්‍රියාත්මක කරන්නම් කියලා. මං අහන්නේ සභානායකතුමනි, මේක ඇතුළේ ඇවිල්ලා ප්‍රකාශයක් කරනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමන් නගනකොට දෙන උත්තරේම නේද මෙතන දෙන්න ඕන? මෙතන ඇවිල්ලා එකක් කියනවා, ශ්‍රේෂ්ඨාධිකරණයට ඒක උපදෙසක් දෙනවා. ඒ නිසා පැහැදිලිව මම කියන්න කැමතියි, මං හිතන්නේ ඔබලා ඒක කරන්නේ මේ සිදුණු අඩුපාඩුව, මේ විශ්‍රාමිකින්ට කරපු ඒ මහා බරපතල අපරාධය අපි අනිවාර්යයෙන්ම නිවැරදි කරනවා. අඩුම ගානේ ඔබතුමා කියන්න මුදල් ඇමතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයට උත්තර බඳින කොටයි, මම අහන ප්‍රශ්නකට උත්තර බඳින කොටයි පරස්පර උත්තර බඳින්න එපයි කියලා. ඒක පාර්ලිමේන්තුවත් රටත් 120ක් මේ රටේ විශ්‍රාමික ප්‍රජාවත් නොමගේ වීමක් කියන එක මම කියන්නට කැමතියි. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව, බොහොම ස්තුතියි ඔබතුමා මට මේ අවස්ථාව ලබා දීම ගැන. ගරු සභානායකතුමනි, විශේෂයෙන්ම අපිට ආරංචි කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරගෙන තිබෙනවා මේ කෝවිඩ් වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව සමාව අයදීම. මං හිතන ඒක හොඳ දෙයක්. ඒ මොකද දැන් වර්තමානයේ ඉන්න කැබිනට් එකේ අයත් මේකට අත ඉස්සුවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්න කාලේ ඉස්ලාමීය ප්‍රජාවගේ මුස්ලිම් ජනතාවගේ ආගමික සංස්කෘතික අයිතිය සම්පූර්ණයෙන්ම කෙලසමින් සම්පූර්ණයෙන්ම ජාතිවාදයේ ක්‍රියාත්මක කරමින් සම්පූර්ණයෙන්ම ආගම්වාදයේ ක්‍රියාත්මක කරමින් මුස්ලිම් ජනතාව ඉස්ලාමීය ප්‍රජාව ඉලක්ක කරගෙන ඒ භූමිදානයේ ආදාහන ප්‍රශ්නේදී වැරදි තීන්දුවක් ගත්තා. අපි සතුටු වෙනවා යම්තාක් දුරකට මේක මගහරවා ගන්නට දැන් සමාව ඉල්ලනවා. හොඳයි. සමාව ඉල්ලන එක හොඳයි. හැබැයි ඉන්න ඔබට යන්නට ඕන. කාගේ වාර්තා මතද මේ වැරදි තීන්දුව පදනම් වුණේ? කවුද මේ උපදෙස් ලබා දුන්නු අය? ඇයි ඒ ලබා දුන්නු උපදෙස දේශපාලන අධිකාරිය ජනාධිපතිවරයා ප්‍රමුඛව පරිශීලනයේ ලක්කරේ නැත්තේ? ඇයි මේක පිළිබඳව සොයලා බැලුවේ නැත්තේ? නිලධාරීන් කිව්ව පමණින් WH එකේ උපදෙසුත් මගහරවලා ගිහිල්ලා පැත්තකට වීසි කරලා කුණුබක් කීට දාලා ඇයි මේ වගේ අපරාධයක් මුස්ලිම් ජනතාවට ඉස්ලාමීය ප්‍රජාවට කරේ? දැන් අපිට ආරංචි, දැන් චිත්‍රපට හදනවලු, දැන් චිත්‍රපට හදනවලු දේශපාලන අධිකාරිය බේරන්න ලැජ්ජයි. ඒ කාලේ මහපාරටවත් බැස්සේ නැහැ. අපි මහපාරට බැස්සා මුස්ලිම් ජනතාව වෙනුවෙන්, ඉස්ලාමීය ප්‍රජාව වෙනුවෙන්. අපි බය නැතුව මහපාරට බැස්සා. ඒ මොකද ආගමක් ඉලක්ක කරගෙන, ජාතියක් ඉලක්ක කරගෙන, සංස්කෘතියක් ඉලක්ක කරගෙන ඒ කරපු මහා නිඳිත ක්‍රියාව, ඒ පහත් ක්‍රියාව. ඒ නිසා මම යෝජනා කරනවා සමාව ඉල්ලලා මේවෙන් ෂේප් වෙන්න බෑ. මේ වැරදි තීන්දුව ගන්නට උපදෙස් ලබා දුන්නු අය නම් කරන්න, මේ සභාවේ නම් කරන්න. ඒ විතරක් නෙමෙයි, මේ රටේ මුස්ලිම් ප්‍රජාවට, ඉස්ලාමීය ප්‍රජාවට කරුණා කරලා ඒ අගතියට පත්තුණු අයට, ඒ බලහත්කාරයෙන් මිනී පුච්චපු පවුල්වලට වන්දියක් දෙන්නට ඕන. ඒක අනිවාර්යයෙන්ම කරන්නට ඕන. ඒ නිසා නිකම් මේ සමාවිල්ලලා ෂේප් වෙන්න හදන්න එපා. ඒ නිසා කරුණා කරලා මේකට උත්තරයක් අපිට අවශ්‍යයි. අවසාන කාරණා, අවසාන කාරණාව මන් දන්නේ ඔබතුමා දන්නවද කියලා. දැන් මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය, අව ඔබතුමාට ආවන පොඩ්ඩක් අහගෙන ඉන්න. මම මේ ඔබතුමාට දෝෂාරෝපණය කරන නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අරගෙන තිබෙනවා නඩු විභාගයේ අවසන් වන තෙක් වර්තමාන පොලිස්පතිවරයාගේ ඒ පොලිස්පති හැටියට කටයුතු කිරීමේ වගකීම අත්හිටුවන්. දැන් මම ඔබතුමාට ඉදිරිපත් කරන්න හදන්නේ පුද්ගලයෝ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මම ඔබතුමාට කියන්න කැමති අග්‍රාමාත්‍යතුමත් සිටින ව්‍යවස්ථාදායක සභාවේ සිදුවුණු ක්‍රියාදාමය කථානායකවරයා විකෘති කළලා ජනාධිපතිවරයාට යවපු ලියුම. මෙන්න මේ ලියුම. මේ ලියුම පැහැදිලිවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවා. එතකොට මේ වැරදි ලියුම, මේ බොරු ලියුම, මේ වංචා සහගත ලියුම පදනම් කරගෙන පත් කරපු එකත්, ජනාධිපතිවරයා පත් කරපු එකත්, ඒකත් ව්‍යවස්ථා විරෝධී. මම මේ කතා කරන්නේ පුද්ගලයෝ ගැන ප්‍රශ්නයක් නෙමෙයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමුවේ උල්ලංඝනය කරලා තියෙනවා. බලන්න මේක ලියලා තියෙන දේ. ඡන්දය දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම්, ඡන්දය ලැබුණාසේ සලකන්නේ නම් සභාපතිවරයා වශයෙන් මගේ තීරක ඡන්දයද පක්ෂව ලබා දෙන බව කාරුණිකව දන්වමි. කාටද ලියලා තියෙන්නේ? හිතවත් ජනාධිපතිතුමනි, කවුද අසං කරලා තියෙන්නේ? මහින්ද යාපා බේවර්ධන කථානායක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සභාපති. සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් කරේ. අගමැතිතුමා දන්නවා. අගමැතිතුමාට ඒකට උත්තර දෙන්න බෑ. මම දන්නවා ඒක. ඒ නිසා පැහැදිලිව මම කියන්න කැමති කථානායකවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමුවේ උල්ලංඝනය කරලා තිබෙනවා. ඒ පිළිබඳව මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? ඒ වගේම කථානායකවරයාගේ මේ ලිපිය පදනම් කරගෙන ජනාධිපතිවරයා, මහින්දනේ ජනාධිපතිවරයා හොඳ උගත් නීතිඥවරේ, අපි විශ්වාස කරන හොඳ දැනුමක් තියෙන පුද්ගලෙ, මේ වගේ තුට්ටු දෙකේ ලියුමකට පත්කිරීම කරනවා. තුට්ටු දෙකේ ලියුම. ඒ නිසා පැහැදිලිව මට ඔයාලට උත්තර අවශ්‍යයි. ස්තුතියි.
විවාදයක් කරගන්න එපා ගරු සභානායකතුමා, උත්තර දෙන්න ඊළ අවසන් කරන්න. නෑ ගරු මන්ත්‍රීතුමා දැන් ඔබතුමාට දුන්නම දැන් මුජිබර් මන්ත්‍රීතුමාත් ඉල්ලනවා එහෙනම් ඔතනින් ඉවර කරන්න ඔබතුමා අහලා අවසන් කළා සභා ඒක තමයි දෙන්න ඔබතුමා කතා කරන්න හකීම් මැතිතුමා
ඔව් කලින් මේකට එකතුව පිළිතුරු දෙන්නයි කියලා මම කියන්නේ දැන් මේ දැන් විශේෂ මේ ඇයි ස්පීක් ඉන් ඉංග්‍රීසි නව් අබවුට් දිස් ක්‍රිමේෂන් ඉෂූ යූ හැව් නව් Cabinet has taken a decision to apologize. Now, apart from that, there has been serious stigmatization of the community for a long period of time. We have suffered serious damage because of this. We have raised this umpteen number of times in this house. In the least, the Ministry of Health, is also here. So I have asked the previous minister about the matter in the house. And I have also submitted a question asking for them to give us the details of people who have been cremated forcefully. And none of these details. Now, when I asked the question, ministry said they don't have the details. And this is a totally trying to hide facts. Now, what we want is, we want the details of how many people you cremated, why you cremated them. Who are those next of kin? At least to you are now apologizing after doing all this. But that at least these details you must make it available to us. Please reply regarding that as well.
ඔබතුමාත් KTM ඉවර කරන්න නැත්නම් ඔබතුමාට දුන්නේ නැහැ කියලා තවත් ප්‍රශ්නයක්.
ගරු කතානායක නියෝජක කතානායකට බොහොම ස්තුතියි. දැන් අපි දැක්කා ගරු සභානායකතුමනි විශේෂයෙන්ම දැන් ඊයේ කැබිනට් තීන්දුවක් අරන් තිබෙනවා. විශේෂයෙන්ම මේ ආදායනය සම්බන්ධව කොවිඩ් කාලේ වෙච්ච ඒවා සම්බන්ධව රජයේ සමාව අයදීම සම්බන්ධව ඒක හොඳයි. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් ඒකෙදි පිළිගන්නවා ආණ්ඩුව බලහත්කාරයෙන් ආදානය කිරීම කියන එක රජය දැන් පිළි අරගෙන තියෙනවා. එතකොට දැන් මේ බලහත්කාරය කියලා කියන්නේ පැහැදිලිවම හිතාමතාම කරපු දෙයක්. දැන් ඒකෙදි නොදැනුවත්ව වෙච්ච දෙයක්වත් නෙමෙයි. එහෙම නැත්නම් කොමිටි වාර්තාවල් වැරදුනා කියලා වෙච්ච දෙයක්වත් නෙමෙයි. එතකොට බලහත්කාරයෙන් ආදානය කිරීම කියලා කියන එක හිතාමතාම කරපු දෙයක් කියලා ආණ්ඩුව පිළි අරගෙන තියෙනවා. එහෙමනම් නියෝජ කතානායකතුමනි මේ කලේ කවුද කියන එකත් කියන්න ඕනේ. මේ තීන්දුව කවුද මේ දේශපාලන නායකයෝ ටික? මොකද නියෝජ කතානායකතුමනි පැහැදිලිවම මේ COVID-19 පටන් ගත්තම මේ මරණ සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන්ම ආදාහනය සම්බන්ධවත් භූමිදානය සම්බන්ධවත් එදා ගයිඩ්ලයින් එකක් දුන්නා. ඒතකොට ඒ ගයිඩ්ලයින් එක එදා හිටපු ජනාධිපතිතුමා ඇතුළු ඒ කැබිනට් එක පිළිගත්තේ නැහැ. ඒ නිසා එතුමන්ලා ડોક્ટર චන්නපෙරරාගේ ප්‍රමුඛත්වයෙන් කමිටුවක් පත් කරා. ඒ කමිටුවත් එදා හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය නිර්දේශ තමයි දුන්නේ. ඊළඟට විශාල විරෝධයක් උඩ ડોક્ટર මහාචාර්ය ජෙනුෆා පෙරේරාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා මේ පිළිබඳව වෘත්තීමය නිපුණත්වයක් තියෙන උදවිය. එතකොට ඒ කමිටුවේ වාර්තාව ලබා දුන්නා මේ ආදාහනය නිර්දේශ මත ඒකට කරන්න ඕනේ විදිය කියලා භූමිදානය කරන්න ඉඩ දෙන්න කියලා. නමුත් ඒ වාර්තාව ගරු සභාපතිතුමනි කතානායකතුමනි වාර්තාව මාස 6ක් එළියට දැම්මේ නැහැ. ඒතොර අපි මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා දිගින් දිගටම ප්‍රශ්න කරා ඇයි මේ වාර්තාව එළියට දාන්නේ නැත්තේ කියලා. ඒ වාර්තාව මාස 6කට වඩා හංගගෙන හිටියා. ඊළඟට ඉස්ලාමීය රටවල්වල ඉල්ලීමක් ආවා ජනාධිපතිවරයාගෙන් මේකට ඉඩ දෙන්න කියලා. ඒ වෙලාවෙත් ඉඩ දුන්නේ නැහැ. ඊළඟට ඉම්රාන් ඛාන් අගමැතිතුමා ලංකාවට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක මේ පිළිබඳව ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම කළාම මම කියන්න ඕනේ අපි ඉම්රාන් ඛාන් අගමැතිතුමාව හම්බුන වෙලාවේ එවකට හිටපු අධිකරණ ඇමති අලි ශබ්රි මැතිතුමා ඇවිල්ලා ඉම්රාන් ඛාන් අගමැතිවරයාට පැවසුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් මේක එකඟ වෙලා තිබෙනවා ඒ හින්දා භූමිදානය සඳහා අවසර දෙනවයි කියලා එතුමා අපි ඉස්සරහම තමයි ප්‍රකාශ කළේ. එතකොට දැන් මේක ජාත්‍යන්තර ප්‍රජාවේ පීඩනයක් උඩ තමයි මේ අවසරය දුන්නේ. විද්‍යාත්මකව නෙමෙයි. එතකොට විද්‍යාත්මකව මේක කරන්න පුළුවන් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ ලබා දීලා තිබිද්දිත් මේක ප්‍රතික්ෂේප කළා. ඉතින් ඒ ප්‍රතික්ෂේප කරපු පිරිස කවුද කියලා හඳුනා ගන්න ඕනේ. ඒකයි මම කියන්නේ දැන් ඔබතුමාලම පිළිගන්නවා බලහත්කාර ආදානයක් කරලා තියෙනවා කියලා. එහෙනම් ඒ බලහත්කාරකම කරේ කවුද? ඒ පුද්ගලයන්වත් අපිට ඉදිරිපත් කරන්න මේගොල්ලෝ තමයි මේකට වගකී යුතුයි කියන එක තමයි අපි ඔබතුමාලගෙන් ඉල්ලා සිටින්නේ.
මරික්කාර මැතිතුමත් කියන අවසන් කරන්න.
නියෝජ්‍ය කතානායකතුමනි ඇත්ත වශයෙන්ම දැන් මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපු
අධිකරණ ඇමැතිතුමත් විදේශ ඇමැතිතුමත් ඔය තීරණය ගත්ත කැබිනට් මණ්ඩලයේ හිටපු උදවිය. එතකොට අවිද්‍යාත්මකව මේක ගද්දි මේ තීරණය ගද්දි අපි දිගින් දිගටම සටන් කරද්දි ඒගොල්ලන්ට තිබ්බා ඒ වෙලාවේ ඒවකට හිටපු ජනාධිපතිතුමාව ඉන්ෆ්ලුවන්ස් කරන්න. එතකොට දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ වින්දිතයා ඉන්නෝ වින්දිතයාට ලැබෙන දෙයක් නැහැ. අනිත් පැත්තෙන් වැරදි කරපු කෙනා කවුද කියලා නම් කරන්නේ නැහැ. මේකත් අර චිත්‍රපටියේ වගේම රාජපක්ෂලාව දේශපාලඥයෝ බේරන්න ගහනපු ගැටයක්. මට මතකයි නියෝජ්‍ය කතානායකතුමා මම ඉම්රාන් ඛාන් අගමැති ඇවිල්ලා ඉන්න වෙලාවේ මේ පාර්ලිමේන්තුවේදී එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ඔය ප්‍රශ්නේ අහනකොට කතානායකතුමා ඔය පුටු ඉඳන් මාව නැවතුවා. ඊට පස්සේ මහින්ද මහත්මයා තමයි කිව්වේ ආ නෑ නෑ අහන්න දෙන්න කියලා. ඊට පස්සේ අහන්න දෙන්න කියලා මම ඇහුවායින් පස්සේ එතුමා කිව්වා නෑ මේ මේ භූමිදාන ඉඩ දෙනවා කියලා. ඊට පස්සේ පල්ලෙහා ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුයි මේ මන්ත්‍රීවරියෙකුයි මට කිව්වා ඔයා අපිව කෑව කියලා ඉවරලා. ඒකේ අර්ථය මොකද්ද? අපිට තවදුරටත් ජාතිවාදී දේශපාලනය බිම්මට්ටමේ කරගෙන අනේක ඔයා අගමැතිව දාලා නැවතුගෙන. ඒ නිසා මේක පැහැදිලුවම මේ නියෝජ්‍ය කතානායකතුමනි දේශපාලන තීන්දුවක්. ඒ නිසා මේ දේශපාලන තීන්දුව ගත්තේ කවුද? ඒකට අනුබල දුන්නේ කවුද? මොන වාර්තාව මත පදනම්වද කියන එකට මේ අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් accountability එකක් තියෙන්න ඕන. ඒක එකක් සහ මේක වින්දිතයෙන් වෙච්ච මොකද නියෝජ්‍ය කතානායකතුමනි පුච්චනකොට දැනෙනවා මොලේ තමයි මැරෙන්නේ බොඩි එක තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වින්දිතයන්ට ගන්නා වූ ක්‍රියාමාර්ග මොකද්ද කියන එකක් දැනුම් දෙන්න කියලා
පිළිමක් කරනවා.
ඔබතුමාට මතක ඇති පොලිස්පති ව්‍යවස්ථා දායක සභාවේ නම් කළා නම් කිරුවයින් පස්සේ මේ පාර්ලිමේන්තුවේ මම එදා විරුද්ධ ඌරක් ගරු කතානායකතුමා බුලාසල ඉඳද්දී මොකද ව්‍යවස්ථා දායක සභාවේ ඇතුලේ ඡන්දයක් ගන්නකොට පොලිස්පතිතුමාව පත් කෙරුවේ නැහැ. ව්‍යවස්ථා දායක සභාව අවසන් වුණයින් පස්සේ කතානායකතුමා ලියුමක් ලිව්වා ජනාධිපතිතුමාට. ඒ ලියුම උපයෝගී කරගෙන ජනාධිපතිතුමා පත්වීම කෙරුවා. මේ අපේ පාර්ලිමේන්තුවේ ලැජ්ජාවක් ගරු සභානායකතුමා. It's an insult to parliament. The සේසාධිකරණ තීන්දුවෙන් පෙන්නලා තියෙනවා මේ පාර්ලිමේන්තුව වැඩ කරන ආකාරය ගැන. කිසිම වගකීමක් නැතුව දේශපාලනේ අරමුණු කරගෙන තමයි මේ වැඩ කටයුතු කරන්නේ. අපිට විශාල අපකින්ද පාර්ලිමේන්තුවක් ඇතිර ආණ්ඩු පක්ෂ වේවා විපක්ෂ වේවා සේසාධිකරණය පොලිස්පතිතුමාගේ පත්වීම අත්හිටවන රක් ඒකෙන් පෙන්නන්නේ අපි මේ පාර්ලිමේන්තුවක් ඇතිර අපි ස්ථාවර නියෝගේ අනුගමනය කරන්නේ. මේක ඇත්ත වශයෙන්ම දැන් රජයේ කච්චේරියක් වෙලා හැමතැනම දේශපාලනය. අපි දෙගොල්ලොම කතා වෙලා මේක අපි දැන් මේ පාර්ලිමේන්තුව පිළිපැදලා තියෙන්නේ පිළිපැදලා හැමතැනම පෙට්ටි. මේක අපි යථාතත්ත්වයට පත් කරන්න ඕන. නැත්නම් අපිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ඉස්සරහට අරගෙන
බෑ.
පොලිස්පතිතුමා පත් කරපු දාට පහුවදා මම මෙතන කිව්වා මේ ලිව්ව පෙන්නලා මේක සම්පූර්ණ නීති විරෝධී පත්වීමක් කියලා. දැන් සේසාධිකරණේ අපි කියපු දේ සනාථ කරලා තියෙනවා.
හොඳයි සභානායකතුමා. කර්මන්තව මේක ඉවර කරමු විවාදයක් කරගන්න.
මට උත්තර දෙන්න හම්බෙන්නේ.
ඔව් ඔබතුමා උත්තර දෙන්න ඇති.
Related to this? After this. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා අහපු පළවෙනි ප්‍රශ්නේ විශ්‍රාමිකින්ගේ විශ්‍රාමික වැටුප් ගැළපීම සම්බන්ධයෙන් 2016-24 අතරතුර 120,000ක් පමණ ඒකට බලපෑමට සිදු වෙලා තිබෙනවා කියන ප්‍රශ්නය. එතුමා ප්‍රශ්නය අහන ගමන් පිළිතුරක් දුන්නා. ඒක නිසා මගේ පිළිතුරක් අවශ්‍ය වෙන්නේ නැහැ. දෙක, COVID-19 සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය සඳුදා පැවති අමාත්‍ය මණ්ඩලයේදී සමාවෑදීමක් සිදු කළා. ඒක මූලික කටයුත්ත. ඉන් එහාට අද ගරු විපක්ෂ නායකතුමත් ඒ වගේම විශේෂයෙන්ම හකීම් මැතිතුමා ඒ වගේම මුජිබ රහමාන් මැතිතුමා මරික්කා මැතිතුමා මේ ප්‍රශ්නේ මතක් කරා. ඒ වගේම මුලින්ම මේ සම්බන්ධයෙන් කියද්දි කිව්වේ ඒ වෙලාවේ අමාත්‍ය මණ්ඩලය ගත්ත තීන්දුව. ඔය අමාත්‍ය මණ්ඩලෙන් කීප දෙනෙක් අද ඔය පැත්තෙත් ඉන්නවා. මම හිතන්නේ ඔබතුමාලගේ කණ්ඩායම් රැස්වීමේදීත් එතුමාලගෙන් අහගන්න පුළුවන් ඇයි ඒ දා මේකට අතිස්සුවේ කියලා. ඉතින් මමටත් මේ ප්‍රශ්නේ අහන්න තිනවා. හැබැයි මම හිටියේ නෑ කැබිනට් එකේ. පුද්ගලිකව මගේ මතය ඒක ඒ වෙලාවේ WHO ගයිඩ්ලයින්ස් අනුගමනය කරන්නයි තිබුණේ කියන කාරණය. ඒක තමයි අපේ මතය. ඊළඟට අද ඔබතුමන්ලා සියලු දෙනා මතු කරපු කාරණය මම යොමු කරනවා ඊළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී. මෙහි මතු වෙච්ච කාරණයක් හැට මින් එහාට ගිහිල්ලා ඇයි එසේ කළේ? ඒකේ වින්දිත යන ගන්නා වූ ක්‍රියාමාර්ගයේ කුමක්ද? සමාවෙන් එහාට ගිහිල්ලා තියෙන ඒ සියලු කරුණු පිළිබඳව සවිස්තර වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශයත් අදාළ අමාත්‍යංශයත් එක්ව සකස් කළා ඉදිරිපත් කරන්න කටයුතු කරන්න.
බොහොම ස්තුතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තව ප්‍රශ්නයක් මතු වුණා. මේ අතුරු ප්‍රශ්නයක් ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් අද දීලා තියෙන අතුරුදාන නියෝගය. මේකේ පෙස්සම් කරුවන් 9 දෙනෙක් ඉදලා තිනවා. අතිගරු කාදල් හිම්පාණන් සමග මේ බ්‍රේකින් නිවුස් එකට අනුව දෙය අනුව ඕනෙම පිටිෂනර්ස්ලා පිටිෂන් එකක් දැම්මම සුප්‍රීම් කෝට් එකට ලීව් ග්‍රාන්ට් කරනවා නම් ලීව් ග්‍රාන්ට් කරනවා. ඒකේ ඉන්ටරිම් රිලීෆ් එකක් ඉල්ලුවොත් ඉන්ටරිම් රිලීෆ් එක දෙනවා. ඉතින් ඒ ඉන්ටරිම් රිලීෆ් එක නොදී ලීව් ග්‍රාන්ට් කළා වැඩක් නැහැ සමහරක් ඒවයි. ඒ නිසා තමයි ඉන්ටරිම් රිලීෆ් එක දීලා තින්නේ. ඩීටේල්ස් වලට යන්න වෙන්නේ පිටිෂන් එක ආපහුව ගත්තහම පස්සේ.
පොඩ්ඩක් මේ this interim relief is a extraordinary interim relief. It's not normally given until the final determination of the case.
Yes.
You see?
No, not only this particular case.
Therefore, the court has really realized.
I can tell you many cases and many instances.
The case is strong. That is why.
Now see, for an example, in the case of development officers' petitions, there were 4 petitions. 15 months ago, then bench issued an interim order subject to final determination. Still the final determination not given. So then we settle the case in the Supreme Court. So similarly, this particular case also interim relief given until the final determination is given. So that is the normal procedure. Wait, I am not finished. Garu, niyojya kathanayakathumani, මේ ප්‍රශ්නේ පිළිබඳව. මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා අරගෙන බැලුවොත් පහුගිය මාස කීපය තුළ විටින් විට වතාවන් ගණනාවක් මේ කාරණේම රිපීට් කළා තියෙනවා. ගරු කතානායකතුමාට විරුද්ධව විපක්ෂයෙන් විශ්වාස භංග යෝජනාවක් ගෙනව මේක බදනම් කරගෙන. විශ්වාස භංග යෝජනාවත් පරාද වුණා. ඉතින් මේ ඒ කාරණේ නැවත ඉන්ටරිම් රිලීෆ් එකක් දුන්නාම දැන් ඒ කාරණේ නැවත ඒකම රිපීට් කරනවා. ඉතින් පොඩ්ඩක් ඉවසලා ඉමු ෆයිනල් ඩිටර්මිනේෂන් එක දෙනකම්.
විපක්ෂ නායකතුමා.
ගරු සභානායකතුමා, ඔබතුමා නීතිඥවරයෙක්. මම නීතිඥවරයෙක් නෙවෙයි. නමුත් ඔබතුමත් අපි සියලු දෙනා හැමෝම දන්නවා. බැලූ බැල්මට ඔය ඉදිරිපත් කරන කාරණාව පිළිබඳව තොරතුරු සම්භාරයක් තිබෙනවා නම් එය ප්‍රත්‍යක්ෂ කරන්නට ඒකට කියනවා ප්‍රයිමා ෆේසි ඉන්ට්‍රඩක්ෂන් ඔෆ් facts and details තොරතුරු සහ දත්ත ඉදිරිපත් කිරීම තුළ බැලූ බැල්මට සාධනීයව ඒ කරුණු කාරණා තිබෙනවා නම් තමයි ඉන්ටර්නල් රිලීෆ් එකක් දෙන්නේ.
It is strong.
එහෙම නැත්නම් කොච්චරක් දීලා තියනවද leave to proceed interim relief නැතුව. මින් කරුණා කරලා මම අවශ්‍ය නැහැ ඔබතුමාට නීතිය ගැන උගන්වන්න. හැබැයි මේ වෙලාවේ මම උගන්වනවා. ඕක තමයි පාඩම. ප්‍රයිම ෆේසි කේස් එකක් තියෙනවා. අනික් කාරණා මම මේ ඔබතුමාට කියන්නේ දැන් ඔබතුමා කියනවා හරි කතානායකවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ආවා. ඒකත් පරාජය වුණයි කියලා. ඒකට අපි පුදුම වෙන්න හොඳ නැහැනේ. වැරදි විදියට පොලිස් ප්‍රතිවරයා පත් කරපු ජනාධිපතිවරයා පත් කරේ බහුතරයකින් 134ක. හරි මේ වැරදි ලියුම පුද්ගලයා බේරන්නට බහුතරයක් ඉදිරිපත් වෙන්නේ ඒ බහුතරයමයි. ඉතින් ඔය 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 විකෘති බහුතරයකින් විකෘති තීන්දුව ගන්නකොට අපි පුදුමයටපත් වෙන්නේ නේ. ඒක නෙවෙයි මං කියන්නේ. මං කියන්නේ පුද්ගලයෝ ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මම කියන්නේ අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළා තියෙනවා. අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළා තියෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම අවසන් වුණයින් පස්සේ එය පවත්වපු වෙලාවේ මේ තීන්දුව සභාවටත් කියන්නේ නැතුව කතානායකවරයා ලියුමක් ලිව්වා. ලියුමක් තමයි අන්තිම ප්‍රතික්‍රියාව. ඒ නිසා මම පැහැදිලිව කියන්න කැමතියි මේක පිළිබඳව
අපි න්යායපත්‍රයට යමු නේද?
හරි න්යායපත්‍රේ තමයි ඉතින්
පොඩ්ඩක් නෑ ඊට පස්සේ වෙලාවට බැනුම් ගන්න මූලාශ්‍රණයට ඒක
නියෝජ්‍ය කතානායකතුමා පුද්ගලය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පිළිබඳ ප්‍රශ්නයක්.
හොඳයි.
Just one moment, honorable
මට පොඩි යෝජනාවක් කරන්න පුළුවන් නම් අපි රෙකන්සිලියේෂන් සංහිඳියාව ගැන කතා කරනවා. දැන් මෙතන වෙලා තියෙන ගැටලුවක්. මේක අපි රෙකන්සයිල් කරන්න ඕන. එහෙමනම් අපි බාරගත් අපි කාරණා හතරක් මත තමයි රෙකන්සිලියේෂන් එක කරන්න. එකක් තමයි ට්‍රුත්. දැන් ඔයගොල්ලෝ පිළිගන්නවා සත්‍ය මෙතන මේගොල්ලෝ සමාව ඉල්ලන්නේ සත්‍ය යම් කිසි විදිහකට තේරුම් ගත්ත නිසා. කෘසි දෙක accountability වගවීම තුන reparation වන්දි ගෙවීම හතර non recurrence නැවත ඇතිවීමෙන් වැළැක්වීම. ඉතින් ඔන්න ඔය සංහිඳියාව පිළිබඳව දේශපාලන පක්ෂභේදයකින් තොරව අපි එකඟ වෙනවා නම් සත්‍ය වගවීම වන්දිය සහ නැවත මෙය සිදුවීමෙන් වැළැක්වීම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ මං හිතන්නේ ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු කාරණාවලින් පස්සේ යෝජනාවක් ගෙනල්ලා පක්ෂ විපක්ෂ සියලු දෙනා මේ සංහිඳියාව මත මේක බේරගමු ඉස්සරහට යන්න. මේක තමයි මගේ යෝජනාව.
27 වෙනි ප්‍රශ්න ගරු කුමාර වෙල්ගමතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමා, මට මේ පැහැදිලි කිරීමයි අවශ්‍යයි. අපේ විපක්ෂ නායකතුමා මේ සභාවට කිව්වා දැන් විවස්ථාව අනුව කිව්වේ නෑ 134ක් දිනකින් ජනාධිපතිවරයා පත්කිරීම වැරද්දක් කියලා. එද මොකද
නෑ
පොලිස්පති නෙමෙයි නෑ විපක්ෂ නායක තුමා කිව්වා නෑ බලන්න පුළුවන් කිව්වා නෑ එහෙමනම් ඔබතුමා වැරදි කරන්න මං කියන එක මට එනම් ඇහිමේ දුර්වලතාවයක්ද දන්නේ නැහැ. නමුත් මම මේක පැහැදිලි කිරීමක් මොකද මං එහෙමනම් ඉතින් අපි මේ සභාවේ අද ඉන්න බෑ. මොකද අපි ජනාධිපතිවරයාව පත්කිරීම වැරදි විලස කරා නම් මේ සභාව අපි ඉතාම බලවත් වැරද්දක් කළා දේ. ඉතින් මම දන්නේ නැහැ. මට මම මේ දැනගන්න යහන්. කාටවත් මේ හිංසාවක් කරන්නේ නෙවෙයි. ඒ කරපු ක්‍රියාව ඒක ආණ්ඩු ක්‍රමවස්ථාවට පටහැනිද නැද්ද කියන එකයි මට දැනගන්න ඕන.
නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ වෙල්ගම මැතිතුමා වැරදි අවබෝධයකින් ඒක අහන්නේ. මම කිව්වේ අපේ සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා අපේ සභානායකතුමා කිව්වා ඔච්චර කතානායකට විරුද්ධව විවිධ අවස්ථාවල මේ සභාවේ කතා කරා. ඊට පස්සේ විශ්වාස භංගයකුත් ගෙනාවා. ඒකිනුත් යෝජනාව කරපු අපි පරාජය වුණා. එහෙම කියන එක තමයි ඔබතුමා කිව්වේ. ඉතින් මම කිව්වේ මම පුදුමයකට පත් වෙන්නේ නැහැයි කියලා කතානායකවරයාට විරුද්ධව අපි ගෙනාපු යෝජනාව පරාජය වීම ගැන. මොකද ජනාධිපතිවරයා, ඒ කියන්නේ පොලිස්පති පත් කරපු පුද්ගලයාට ලැබුණු බහුතරයෙන් තමයි අර ලියුමු ලියපු කතානායකවරයාවත් රැකගත්තේ කියන එක. ඒකයි කිව්වේ ව්‍යවස්ථාව විරෝධී කියලා. ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා කියලා මං කිව්වේ නැහැ. එහෙමද
කියලා
එහෙනම් ඒකම කියන එක මේ අවස්ථාවේදී මම පිළිගන්න.
හොඳයි. මට වෙලාව දෙන්න.
ලොකු කතාවක් නෙවෙයි,
විනාඩියක්. ඒ නිසා තමයි මම දෙමළ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොරෝනා වල් පාදිකපට மரணங்களை எரித்தது தொடர்பாக, முஸ்லிம்களினுடையதும் கிறிஸ்தவர்களுடையதும் மரணங்களை எரித்தது தொடர்பாக இன்றைக்கு உண்மையிலே கேபினட் ஒரு ஒழுங்கான முடிவினை எடுத்திருக்கின்றது மன்னிப்பு கோருவதற்காக. அதற்கு நான் முதலில் ஜனாதிபதி அவர்களுக்கும் எங்களுடைய பிரைம் மினிஸ்டர் தினேஷ் குணவர்தன அமைச்சர்களுக்கும் நான் இந்த இடத்திலே நன்றியை கூறிக்கொள்ள விரும்புகிறேன். பிரச்சனை அதுவல்ல. இந்த பிரச்சனை எழுந்த பொழுது இங்கிருக்கின்ற பல அப்பொழுதிருந்த அமைச்சர்கள், அதே போன்று சுகாதார அமைச்சர் தினேஷ் குணவர்தன எங்களுடைய அகமத்துமா போன்றோர்களிடத்தில் நான் நிறைய பேசியிருக்கின்றேன், கூட்டங்களிலே சண்டை பிடித்திருக்கின்றேன். கடைசியாக பாராளுமன்ற செயலாளர் நாயகத்துக்கு ஒரு கடிதத்தை எழுதினேன். அதாவது என்னுடைய வரப்பிரசாதம் மீறப்பட்டிருக்கிறது. பாராளுமன்றம் சட்டம் இயற்றுகின்ற ஒரு சபை. இந்த சட்டம் இயற்றுகின்ற சபையொன்றுக்கு தெரியாமல் சட்டத்தில் இருக்கின்ற ஒரு விடயத்துக்கு புறம்பாக
அன்றிருந்த அமைச்சர் பவித்ரா அவர்கள் ஒரு கெசட் நோட்டிபிகேஷனை வெளியிட்டிருந்தார். இது நாங்கள் பாராளுமன்றத்தில் சட்டம் இயற்றவர்களாக இருக்கின்ற பொழுது எங்களுடைய வரப்பிரசாதத்தை மீறி இருக்கிறது என்று கூறியது மாத்திரமல்லாமல் அதுக்கு எதிராக ஒரு தனிநபர் பேரணி ஒன்றையும் கொண்டு வந்தோம். இன்றைக்கு இந்த பிரச்சனை மன்னிப்போடு முடிவதல்ல, பாராளுமன்றத்திற்கு இருந்த அதிகாரத்திற்கு மேலதிகமாக இல்லாத ஒன்றை அமைச்சர் அவர்கள் கெசட்டின் மூலம் எரிப்பதற்கு பிரகடனப்படுத்தியிருக்கிறார் என்றால் அதற்கு நாடியார் அதற்கு என்ன தீர்வு எதிர்காலத்தில் நாங்கள் செய்ய போகிறோம் என்கிற ஒரு விடயம் இருக்கிறது. அது மாத்திரமல்ல, இந்த எரிக்கின்ற விடயம் தொடர்பாக ஒவ்வொருவரும் நினைத்தவாறு பேசிக் கொண்டிருக்கிறார்கள். உண்மையில் இந்த இம்ரான்கான் வருவதற்கு முன்பே அது தீர்மானம் எடுக்கப்பட்டது என்பதனையும் அதைத்தான் மஹிந்த ராஜபக்ச அவர்கள் பாராளுமன்றத்திலே கூறியதனையும் இன்று மறைக்கார் அவர்கள் பேசிக் கொண்டிருக்கிறார்கள். இன்றிருக்கின்ற நிலைமை யார் இந்த பொறுப்பை எடுப்பது, எதிர்காலத்தில் இவ்வாறான ஒன்று நடைபெறாமல் இருப்பதை எப்படி என்கின்ற விடயம் இருக்கிறது. அது மாத்திரமல்ல, அதனை திருத்துவதற்கான சட்டமூலம் ஒன்றையும் நான் பாராளுமன்றத்திலே நகர்த்துவதற்கு இருந்திருக்கின்றேன். எனவே முதலிலே நாங்கள் நன்றி சொல்லுகிறோம். ஆனால் இந்த மன்னிப்பு கேட்பதை விடவும் அதற்கு தண்டனை யாருக்கு கொடுக்க போகிறோம் என்ற விடயத்திற்கு இந்த பாராளுமன்றம் தீர்வெடுக்க வேண்டும் என்று
கேட்டுக்கொள்கின்றேன்.
கதாநாயகத்துமா, மீ மந்திரியோரு சீழ் தினாட்டம் பலப்பான பிரச்சனை மம்மி அக்ரமாத்துமா இன்ன விழாவே இத்துமாயும் கரண்ணோன்னு இல்லி
மக்கறான்னு
மே கரு அக்ரமாத்துமணி அப்பி பார்லிமென்ட்டு பிரச்சனை அக்கானுக்கூட ஜனதாவுக்கு பிரச்சனை தமாய் அப்பி ஹெமதாம மே மந்திரியோரு ஹெம கெனக்கும்
ஏனிசா
அப்பி ஹெமதாம அகானுக்கூட ஏ அதால
கரு நியோஜ கதாநாயகதுமணி, ஒபதுமா இடதியில தேன்னு பரபத்தல அசாதாரணையாக மதுகரண பிரச்சனையாக மதுகரண் எத்துமாக்கே பிரச்சனை முக்கத்தனதை தேன்னு கேனுக்கு அப்பி தானே காட்டதி ஒமுகரே கேல ஏ அதால அமைச்சிவரே கவுது கேனுக்கு பலன் ஈலங்கட கரு கதாநாயகதுமணி மே தேசபாலன அவசியதாவே மத மித்தனவில பிரச்சன மதுகரன் இப்ப முகது மே சபாவே கிரமவேதியாக தீனோ பிரச்சனஹான உத்தரதின கிரமவேதியாக தீனோ மங்க எத்துமாக்கே கௌரவேந்த மித்தனை இன்னும் ராஜ்ய அமைச்சரும் கீபதனே இன்னும் மித்தனின்னோ கேபினட் அமைச்சிவரும் ஒபதுமாய பிரச்சனை காட்டுது எமுகரே ඔබතුමා යොමු කරපුකේ නා උත්තරයක් නොදුන්නා නම් ඔබතුමාට ඒ උත්තරේ ගැළපෙනවද නැද්ද කියන එක වෙනම කාරණයක්. ඔබතුමා නිකම් මේ ගැලරියට කතා කරන්න සූදානම් වෙන්න එපා මන්ත්‍රීතුමා. මොකද ඔබතුමා අපේ පැත්තේ ඉඳලා ඔබතුමා ගැලරියට කතා කරන්නේ ඔබතුමා මේ පැත්තේ ඉඳලා ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විනාශ කරලා මේ රට විනාශ කරන්න හවුල් වෙච්ච එක්කෙනෙක්. ඒ හින්දා ඔබතුමාගේ ප්‍රශ්නේ ඔබතුමා එහෙම එමුණුවරයක් එක බේරගන්න. මෙතන මැති අමුජුරු ඉන්නවා. මේ බොරුවට නිකම් මෙතන මේ මෙතන නිකම් දේශපාලන කටයුතු කරන්න ලැජ්ජ වෙන්න එපා. හරිද? තමුන්නාංශ වගේ
அரு கௌரவ பிரதிசபா நாயர் அவர்களே, இன்று இந்த கோவிட்19 ஊடாக எரிக்கப்பட்டதை பற்றி அரசாங்கத்தினால் மன்னிப்பு கோருவதை பற்றி பேசப்பட்டது. உண்மையிலே இந்த கோவிட்19 நடந்த நேரம் அரசாங்கத்துக்கு அந்த நேரத்தை ஆதரவாக 20
திருச்சட்டத்தை
காப்பாற்றிய இஸ்லாமிய பாராளுமன்ற உறுப்பினரும் தான் மன்னிப்பு கோர வேண்டும். அதோடு இன்று அவர்கள் இந்த சபையில இதை பற்றி பேசுகிறது வேடிக்கையாக இருக்கு. அத்தோடு தான் இந்த மிக முக்கியமாக இன்று போலீஸ் மா அதிபருடைய விடயம் தொடர்பாக நீதிமன்றம் தீர்ப்பொன்று வழங்க Angerik, in the Polisma Adiburk, Nature Dinan or Kadidamonde Kuturk, in India Padha Puturva, Gauru, Pradisabana, in the Polisma Adibur Indre, Ilayand, Nidimandram Kuturk, Arasil, Pia, Tirmana, the Gamara, Janadi Badiar, Tanudi Vipatakameva, or Yamanate, Tavarana, then we are Nidimandram Solirik, Gauru, Pradisabana, or Lay, Nudia Padha Pudim Turvahum, Nano, Nature Dinam, or Vedate, and Police Bath, but Iliad Yardam in the Kadistan and Pudade Polatan in the Janadi theater, the Portalume, we are needing Mandram, Rudiana Tirpe, Valangan, Mujer, Talam, theater, the Utica, the Nadaka, and the Tesla.
Again, Adani Mukran Garmanto.